对，三个月。දෙදහස් දාහත වසරේ කොළොස්වනි මාසේ විසි හත්වනිදා අපේ චිත්තා පෙරේරා නැති දිනවස පවත්වන ලබන භාවනා වැඩමුළුවේ වැඩසටහනේ සවස් භාගයේ කොටස. දැන් හැමෝගෙම බඩ පිරීලා තියෙනවා. කොච්චරද ගණන් හදලා තිබ්බා? හාල් ලොරි කන්ටේනර්ස් කොච්චරද ප්‍රමාණයක්? 4ක්ද 5ක්ද ජීවිත කාලෙදී
පස්සේ කනවා එක මිනිස්සේ
ප්‍රමාණයක්. ඒ ඔච්චර ප්‍රමාණයක් අනුභව කරනවලු. ඒ වගේම වතුරත් එහෙම අදල තිබ්බ ලීටර් ගන්න නේද? බවුසර් ගානක් ඊට කාලය අපි බොනවා. ඒ කාලය තුළ හදාගත්ත හීන ලෝකයක සතුටු වෙලා දුක් වෙලා වැළපිලා අඬලා සටන් කරලා නඩු දාලා හිරේ ගිහිල්ලා මිනිස්සු නානම් ප්‍රකාර දේවල් කරගෙනනේ. මගේ ආගම කියලා එක හදාගෙන, මගේ ජාතිය කියලා හදාගෙන, මගේ රට වර්ගය කියලා හදාගෙන, ඉතින් සම්මුති වශයෙන් සාධාරණ ප්‍රවක්මක් තියෙන්න ඕන. දෘෂ්ටි වශයෙන් හදාගෙන මැරිලා යන සත්‍ය දිහා බලලා තමයි බුදුරජාණන් වහන්සේ සබ්බේ පුතජනා උම්මත්තකා කියන වචනය දේශනා කරේ. පැහැදිලිනේ? දැන් එතකොට අපි මොකද පහල කරගන්න ඕන? අර සාමාන්‍ය සත්‍යයට වඩා ඉහළින් ලෝකේ දිහා බලන්න ඕන. ඊට වඩා වෙනස් ක්‍රමයකට බලන්න ඕන. සාමාන්‍ය ඥාණයට ඇවිල්ලා බලන්න හොඳ නෑ. දැන් ලෝකෝත්තර ඥාණය උදා කරගත්ත පින්නතුන් යම් ප්‍රමාණයකට හරි හඳුනගත්ත පින්නතුන් ඉන්නවනම් එම තිස්සේම ලෝකේ දිහා බලන්න ඕන. අර නිවැරදි දර්ශනය, ලෝකෝත්තර දර්ශනයෙන්ම බලන්න ඕන. දැන් අපිට ඇස් පේනව අඩු වුණාම, ළඟ හරි දුර පේනව අඩු වුණාම අපි උපැස්සියලක් ගන්න ඕනේ. ස්කන්නාඩු එක අරගත්තාම ඒ අපහැදිලි නිසා අපි පාවිච්චි කරන්න පුරුදු වෙනවා. මොකද අපි පුරුදු වෙනවා ඒ උපැස්සියල පාවිච්චි කරන්න පුරුදු වෙනවනේ. අකුරු බලන්නේ එහෙම නැත්නම් දුර බලන්නේ පාර යන්නේ ඒක පාවිච්චි කරන. මොකද හේතුව අර ඇස් දෙක අපහැදිලි නිසා. එතකොට සාමාන්‍ය පුහුදුන් දෘෂ්ටිය අපහැදිලි නිසා අපි අලුතෙන් පහල කරගන්න ලෝකෝත්තර ඥානෙ, ලෝකෝත්තර විෂය කියන දැක්ම සම්මාදිට්ඨිය. දිට්ඨියනේ එකත් උපස් වෙනවා. ඒක භාවිතා කරනවා සිත දිහා, ලෝකේ දිහා බලීම සඳහා. දැන් සාමාන්‍ය විදියට දකින්නත් පුළුවන්, විශේෂයෙන් දකින්නත් පුළුවන්. බුදු කෙනෙකුට රහතන් වහන්සේ නමකට සාමාන්‍ය විදියේ මිනිස්සුන්ගේ දැක්ම මොකද්ද කියලා උන්වහන්සේට දකින්න පුළුවන්, විශේෂයෙන් දකින්නත් පුළුවන්. වහන්සේලා විශේෂ දැක්මෙන් තමයි නිරන්තරයෙන්ම වාසය කරන්නේ. අර සාමාන්‍ය දැක්මට එන්නේ නැහැ. නමුත් සාමාන්‍ය දැක්මින් දකින්න බැරි කම නැහැ. නමුත් සාමාන්‍ය දැක්මින් දැක්කත් එයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. රජතුමා පේමන්ට් එක දිගේ ඇවිදගෙන ගියාට මගියෙක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි සීයෙක් වෙන්නේ නැහැ. රජතුමාට පේමන්ට් එක ඇවිදයි යන්න පුළුවන්. පේමන්ට් එක වාඩිලා ඉන්න පුළුවන්. හැබැයි යන්නේ රජකම ඒක එහෙම තමයි. හොඳයි. දැන් රජ වෙන්නනි බලන්න යමු. දැන් රජ වෙන්න බැරි වෙච්ච අයට අදාල රජ වෙන්න ඉක්මනින් රජ වෙන්න බලන්න. උප්පත්තියෙන් ලැබුණු පැල්කොටේ මගේ ඇස, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය, මගේ මන, මගේ බඩ බඩපිරුණා මගේ බඩ කියලා දෙදන් එනවා. බඩ කියන්නත් මගේ, බඩ පිරෙන්නත් මගේ. ආදී වශයෙන් කල්පනා කරගැනමින් ඉන්න ස්වභාවය. දැන් බලන්න මේ මගේ කියන එක කොච්චර දුර වෙලා තියෙනවද, තමන්ගේ මනසින් තමන්ගේ ඥාණයෙන් කොච්චර ඈත් වෙලා තියෙනවද කියලා. ඒ වයින් ඈත් වෙලා තියෙනවා නම් එයා හරියට පිනතුනේ ලොකු ගිනි ගොඩකින් ඈත් වුණ කෙනෙක් හා සමානයි. මේ සදායතන වලින් ඈත් වෙලා වාසය කරනවා කියලා කියන්නේ එයා ගිනි ගොඩකින් ඈත් වුණා හා සමානයි. ඒ කියන්නේ රස්නේ දැනෙන්නේ නැහැ නිදි ගොඩෙන් ඈත් වෙනවා. එතකොට මේ ඉන්ද්‍රයන් තුලට බැසගත්තා කියලා කියන්නේ ගිනි ගොඩට ඉන්නවා හා සමානයි. ගිනි ගොඩට ඉන්නවා හා සමානයි. බුදුහාමුදුරන්ගෙන් විමසනනේ ස්වාමීනි, ඔබ වහන්සේ මේ සංසාර සාගරේ තරණය කළේ කොහෙද? ඕක තරණ සූත්‍රය. තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ උත්තරේ ඒ විදියටම තියෙනවා. නමුත් උත්තරේ නිර්වචනය කරගන්න විදිය තුල ප්‍රශ්නයක් තියෙනවා සමාජයේ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. සූත්‍රේ හරියට තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මම තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ කියන වචනය. නමුත් ඔක නිර්වචනය අරගෙන මේගොල්ලෝ හදනවා තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ, හිමින් තරණය කළාලු. එතකොට කිසි තේරුමක් නැහැ. පැහැදිලි වචන දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආයි තරණය කරන්නෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ කියන වචන දෙක. ආයි ඒක සංසාධනය කරන්න කාරණා මොකවත් නැහැ. තරණය කළේම නැහැ, රැඳී සිටියේ නැහැ කියලා. මේගොල්ලන්ට මේක අහුවෙන්නේ නැහැ නේ ඔළුවට. අහුවෙන්නේ නැති හින්දා මේගොල්ලන්ට තේරෙන විදියට මේක හදාගත්තා. කොහොමද? හිමින් තරණය කරලා. එහෙනම් ඉතින් බුදුහාමෙන් කිය දේශනා කරන්න තිබුණේ හිමින් තරණය කළා කියලා. ඉතින් ඒ එකක්වත් නෙමේ උත්තරේ. ඒ උත්තරේ එන්නේ අවබෝධය තුළ. මෙසක් ඒක පොතේ ලියන්න බෑ. ඒ උත්තරේ එන්නේ අවබෝධය තුළ මෙසක් පොතේ ලියන්න බෑ. මොකද්ද උත්තරේ? මොකක්ද උත්තරේ? සංසාරේ තරණය කළේ රැඳී සිටීමකුත් නැතුව තරණය කිරීමකුත් නැතුව. මොකද්ද එතන ග්‍රාම්‍ය වන්නේ, අදහස් වන්නේ, ප්‍රකාශනය වෙන්නේ මොකක්ද? ඔකට ඉතින් සෑහෙන මොලයක් තියෙන්න ඕනේ. කතරගම දෙයියෝ ලංකාවට ගිහිල්ලා කල්පනා කළා මේ මිනිසුත් එක්ක එක ඔළුවක් තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ කියලා. ඔළු හයක් හයි කරගෙන හිටියේ. ඒ කියන්නේ ඉස්සරහා බලන් හිටියොත් පිටිපස්සෙන් පිප්පකට ගන්න එක. ඒක නිසාද මන් දන්නේ හයක් කොහොමද හයි කරගත්තා. මේ හයක් කියන එකෙන් අදහස් වෙන්නේ යාට දක්ෂතා හයක් තිබුණා කියන එක. ඥාන හයක් එයාට කොටස් හයක් තිබෙනවා. විවිධ ශේස්ත්‍රයන් පිළිබඳව උපාදි හයක් තිබෙනවා කියන්නේ. බ්‍රහ්මයාට 1000ක් දාලා හදන්නේ යාට හැම දෙයක්ම පුළුවන් කියලා. ඒ වගේ ගොඩාක් දේවල් පුළුවන් කියන එක. ඉතින් අපි මේ කිසි දෙයක් කියනකොට පහත් කරසල ගන්නවා, නිදලා කරසල ගන්නවා නැහැ. නේද? මතවාදී වශයෙන් තියෙනවා. ඒගොල්ලෝ හොඳයි ඇති, හොඳට පිහිට වෙනවා ඇති, යම් කිසි ආත්ම භාවයක ඉඳලා මිනිසුන්ට උදව් කරනවා ඇති. ඒත් මට උදව් වෙන්නේ නැහැ. ඒක මට බුදුහාමුදුරන්ගෙන් ලැබෙන ශක්තිය උදට වෙ ඇති නේද? ඒක නිසා ඉතින් අපි වැඩි පස්සේ යන්නේ නැහැ. මදි කමක් තියෙනවනේ ඉතින් ගිහිල්ලා ඉල්ලලා බලන්න. දැන් අපිට නම් ප්‍රමාණවත් තියෙනවා. බුදුහාමුදුරන්ගේ දේවල් තියෙන ඉතින් පස්සේ අනිත් අපි භික්ෂුන් වහන්සේලා අපි කතරගම දෙවිය ජීවත් වෙලා හිටියනම් එයා මට වඳිනවා මිසක් මම එයාට වඳින්නේ නැහැ. එයා සංඝරත්නයට වඳපු කෙනෙක් නේ. එතකොට ඒගොල්ලෝ අපිට වඳිනවා මිසක් අපි ඒගොල්ලන්ට වඳින්නේ නැහැ. නැහැ දැන් ඒ උනාට හාමුදුරන පූජාවක් කියලා යනවානේ. ඉතින් ඒකයි තියෙන තත්ත්වය. හොඳයි. දෙවිවරු ගෙන් වැඳුම් ලබන කෙනෙක් බවට පත් වෙනවා. ආර්ය ශ්‍රාවකයාට නිකන් නිකන් පොඩි 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 අල්පේ ශාක්‍ය දෙවිවරු නෙමෙයි. සක්‍ර දේවේන්ද්‍රයා නැගිටිනවා සෝතාපට්ටි මාර්ගඵලලාභී කෙනෙක් යනකොට කියලා සඳහන් වෙන්නේ. සක්‍ර දේවේන්ද්‍රයා ආසනයෙන් නැගිටිනවා. ඇයි? සක්‍ර දේවේන්ද්‍රයා තපාය යන්න පුළුවන් කවදද? මේ සෝතාපට්ටි මාර්ගඵලයක් ලැබුපු කෙනා අපායයි. නැගිටලා ආචාර කරනවා. එහෙමනම් ඔබ මේ සද්ධර්මයේ දකින්නවා කියන්නේ ලෝකාධිපත්‍ය රජෙක්ගෙන් සදෙව්ලොවට අධිපති චක්‍රදේවේන්ද්‍රයාගෙන් මහා බ්‍රහ්මයාගෙන් මාරයාගෙන් වැඳුම් ලබන කෙනෙක් වෙනවා. මාරයාත් වදිනවා. මොකද මාරයාත් බයයි. මොකද මාරයාට ණය නැහැ. මාරයාගේ දේවල් හොරගම් කරගෙන. ඔය අනිත් කට්ටිය ඔක්කොම මාරයාට බයේ දුවන්නේ. මාරයාගේ දේවල් හොරගම් කරගෙන. මරණයට බයයි ඉන්නව නේද? ඒ ඔක්කොම අර පොලිසියෙන් එනකොට දුවන්නේ මොනවා හරි පොලිසියට අයිති දෙයක් කරකම් කරගෙනනේ. එතකොට එයා පොලිසියට බයයි. දැන් අපි පොලිසියට බය නැහැ. වාහනේ හැටියට නතර කරලා අවිල්ල තියෙනවද කියලා බලන්න. දැන් නැත්තම් පොලිසියට බය වෙන්නේ. ඈ? හරියට කෙල්ල දෙකක් දෙපැත්තේ නතර කරාම මැදින් යන්න අමාරුයි හරියට අර එහෙම නොවන විදියට ඇතින් තිබ්බහම හරි. ඒ නිසා මරණයට බය, මාරයට බය ඔක්කොම ටික මාරයේ මොනවා හරි හොරගම් කරගන්න. බලන්න ජාතිය, ජරා, ව්‍යාධිය, මරණය ඉක්ම වූ කෙනෙක්ද කියලා බලන්න ඔබ සිටින්. දැන් මේ අවබෝධයන් ටිකක් ටිකක් පහළ වෙනවා. ඒ පහළ වෙනකොට ඒ පහළ වෙන එකේ සතුටත් භුක්තියත් අපි විඳිනවා. තවත් ඉස්සරහට අපි තියනවද කියලා බලනවා. කවමදාකවත් මම සම්පූර්ණයි කියන බ්ලොක් එක දාගන්න එපා කවුරුවත්. දැන් ඔය සමහර අයට මේ මාර්ගඵල සමහර සාමි මහන්සියලා දීලා ඒ මිනිස්සයා එතනම ලොක් එක දාගෙන ඉබ්බ දාගෙන එතනම ඉන්නවා. සංවර්ධනයක් නැහැ. දිනුවක් නැහැ. දැන් පව්. ඒකට අහු වෙනවා එතකොට. දැන් අපිට ඇත්ත වශයෙන්ම නොයෙකුත් භාවනා ක්‍රමයන් සම්පූර්ණ කළාම හපුණා දැන් මාර්ගඵල කියලා. ඒ වුණාට මම බැලුවා මගේ මනස දිහා. දැන් මොන මොන හරි හෙල්ලෙනවා තව තේරෙනවා මේක ඇතුළේ කවුරු හරි ඉන්නවා. මට මේ සහතිකේ මාර්ගඵල වුණේ නැහැ. මට දැනෙන්න ඕන මම සැනසෙල්ලේ ඉන්නවා කියලා. එච්චරයි. ඔව් සැනසෙල්ලේ ඉන්න කියලා යා හොයාගෙන 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 යනවා. ඊට පස්සේ දැන් ඇතුළේ කෙනෙක් නැහැම කියලා ඉතින් තේරෙන්න පටන් ගත්තට පස්සේ හරි දැන් මෙතන මේ කෙනෙක් නැහැ. ඒ කෙනෙක් නැති නිසා මට වේදනාව අඩුයි, ගැටලු අඩුයි, ප්‍රශ්න අඩුයි. හිතලා දා ගන්න ප්‍රශ්න තියෙනවා. නැත්තම් ස්වභාවයෙන් එන ප්‍රශ්න නුත්න නෑ. මොන ප්‍රශ්නයක් කියලා හිතුවොත් එහෙම ප්‍රශ්නයක් කියන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ සෑහෙන්න මේ කායික හා මානසික පීඩාවල් ලැබුවා. ආනන්ද මෛත්‍රී මහානායක හැමදෙරන්ගෙන් අහන ඔච්චර දාන පාරමී කරලත් බුදුහාමුදුරන්ට ඔච්චර දානේ නැති වෙච්ච අවස්ථා කොච්චර තියෙනවද මේ ඇයි එහෙම වුනේ කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මොනතරම් මේ අවුව වැස්ස පින්න නොතකා මේ දෙපය වෙහෙසා ගම් නියම් ගම් ගානේ වැඩම කරමින් විඳපු දුක් ගැහැට. දැන් අපි වාහනේ යන්නේ නේ. බුදු කෙනෙක් තාර දැමූ සංවර්ධිත කරු පාරවල් වල නෙමෙයි. නිකම් මහා කටු කෑවල් වල ඇවිදගෙන යනවා. දැන් වන සත්තු ඇඟට පයින්නෝ. මදුරු කනෝ. බඹරු කොටනෝ. නොයිකුත් පීඩාවල් මැද කටු ඉති වදිනු කටු කකුල ඇනෙන හරක් එලවගෙන එනෝ අනින්න ඉන්දියා වෛද්‍යවරුන් කියොත් එහෙමයි ටික දුරක් යනකොට අනිවාර්යෙන් හරකෙක් එන්න ඉඩ පාරයිනේ ඒ ඔක්කොම පීඩා තීති බුදු කෙනෙක් මේ ඇවිදගෙන යන්නේ ලේසි නෑ බුදු කෙනෙක් යද්දී අපිට වගේ මේ වගේ මිහිරියට රසට ආහාර පාන හදලා සුදු ඇතිරිලි ඇරලා එහෙම තිබ්බද මොකොත් මවතාන් දුක් ගැහැටක් විඳද කියලා හිතලා බලන බුදුකම ඕනේ නැහැ කියලා හිතන බුදු කෙනෙක් විතර දුක දැක්කාමනේ එතකොට මතක තියාගන්න මේ අවස්ථාව කියලා කියන්නේ ඔබ විඳ ඔබ කරපු මහා පුණ්‍ය කර්මයක බලයක මහිමයට තමයි සීතලක් නැතුව උෂ්ණක් නැතුව බැස්සෝ ආහාර නැතුව මදුරු කන්න නැතුව හරි හොඳට ආහාර වේලුත් හම්බෙලා හරි ෂෝක් එකේ මේ බණ අහන්න වෙලා තියෙනවා මේ වෙලාවේ කම්මැලි වුණොත් මොකද වෙන්නේ? මේ වෙලාවේ කම්මැලි වෙලා මේ වෙලාව අතහැරියොත් ඔබට වෙන්නේ අර කවුද ඒක රහතන් වහන්සේ කෙනෙකුට උලේ ඉඳන් බණ අහලා රහත් වෙන්න ඕන. රජතුමා උල තිබ්බහම. දැන් මේ වෙලාව හොඳ නැත්තම් ආයි හම්බෙන්නේ උලේ ඉඳන් බණ අහන්න පුළුවන්. ඒ කියන්නේ දැඩි දුබ්බෑට මැද බණ අහන්න වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ මොහොතේ අපි ප්‍රයෝජනය ගන්න ආධ්‍යාත්මය අවදි කරන්න ඕන. මේ ඇති කරේ වීරිය. දැන් මං කී කියා ඉන්නේ නැහැ මේ අනේ මේකට වීරිය ඕන කියලා. මේ දේශනාව තුළ වීරිය ඇති කරවන. දේශනාව තුළ විදර්ශනාව ඇති කරවන. දේශනාව තුළ මරණානුස්සතිය ඇති කරවන. තේරුණානි? දේශනාව තුළ සමාධිය ඇති කරවනු. නිස්සරණය ඇති කරවනු. ඒ සියල්ලක්ම ස්වභාවයෙන් ඒ දේශනාවෙන් ඇති කරවන. හොඳයි. දැන් ඒ අවදි ඇති කරගත්තනේ හරි. හැමෝම නිර්වාණය අරමුණු කරගන්න ඕන දැන්. හරියට ඒක මෙන්න මේ වගේ වැඩ. හැමෝටම කියනවා ආනන්ද හාමුදුරුවන්ගේ ඇඹිලි පිටියේ තියෙන සම්මා සමාධි භාවනා මධ්‍යස්ථානයේ දැන් අරමුණු කරගන්න කියලා. ගිහිල්ලා දැකපු අයට ටක් ගාලා මතක් කරගන්න පුළුවන් හරියට. සයින්නාසිකේ මේ තියෙන භාවනා මධ්‍යස්ථානේ මෙහෙමයි ගේට්ටු මෙහෙමයි වහල මෙහෙමයි තියෙන ශාලා ඔක්කොම ටික මතක් වෙනවා. ගියපු නැති අය කොහෙ? තේරෙනා නේද? ඔය වගේ තමයි නිර්වාණය අරමුණු කරන්න කිව්වම වෙන වැඩේ. දැකපු කෙනාට හරි. අනිත් නිර්වාණය. කොයිද? මොකක්? කොයි වගේ නේද? මොකක්ද දැනෙන්නේ? සම්මුතියෙන් අරමුණු කරන තැනටත් අපගෙනා ටිකක් අරමුණු කරගන්න පුළුවන්. ඒක පරමාර්ථයට පත් කරගත්ත කෙනාට තවත් හොඳට අරමුණු කරගන්න පුළුවන්. ඒක සමාධි වශයෙන් වඩන්න පුළුවන් කෙනාට. ඒ කියන්නේ මේ නිර්වාණ ධර්මය වාසය කරනවා. ඒ වාසය කරන්න පුළුවන් කෙනාට වඩාත් හොඳට අරමුණු කරගන්න පුළුවන්. සමාධි වශයෙන් එක දිගට සද්දිනක් පුරුදු කොට නිරෝධ සමාපත්තිය සම්බැදිච්ච රහතන් වහන්සේට පුළුවන්කම තියෙනවා ඊටත් වඩා හොඳින්ම අරමුණු කරගන්න ඉක්මනින්ම අරමුණු කරගන්න පැහැදිලි අරමුණු කරගන්න බුදුරජාණන් රහතන් වහන්සේ මේ වර්තමානයේ රහතන් වහන්සේලා කියලා බැබලෙන කට්ටියක් ඉන්නවා නේද ඒක අර ඒ කාලේ අර ආනන්ද හාමුදුරුවන්ට වෙච්ච මුලාව. බුදුහාමුදුරුවලගේ වැඩ හිටි ආනන්ද හාමුදුරුවන්ට මුලා සිත් හටගත්තා. මේ දැන් ඉන්න ගොයියලාට හටගන්නේ නැද්ද? හටගන්නවා. ඒ ගොයියලාට ඒක කවදා හරි තේරෙයි. එනනේ ඒ ගොයියෝ එක්කෙනෙක්වත් බණ කියන පරමාර්ථයෙන් එන්න කලින් තමයි අපි මේක ධර්මයේ කියන පටන් ගත්තේ 2001 වසරේ අගභාගයේ ඉඳලා මම මේ දේශනාව අවබෝධයෙන් දේශනා කරනවා. 2001 නත්තලින් පස්සේ නත්තල දවසේ තමයි අවබෝධ කරගත්තේ. එදායින් පස්සේ ඉඳලා මේක මම දේශනා කරනවා. අනිත් අය මේ ළඟදී ළඟදී පොඩ්ඩක් අග මුලක් අල්ලගෙන කෑ ගහනවා. කමක් නැහැ, හොඳයි. ආර්ය මාර්ගයට ඇවිල්ලා තියෙනවා, හොඳ දෙයක් කියනවා. ඒ වුණාට මිනිස්සුෝ ඒ ගමන් මඟ මුල යම් යම් මුලාවල් ඒගොල්ලෝ ළඟ තියෙනවා කියලා පැහැදිලි. ඒගොල්ලන්ට මේ සැරේ හෘද සාක්ෂිය පරීක්ෂා කිරීමෙන් පුළුවන් තමන්ගේ දුරු වෙච්ච සංයෝජන සහ දුරු නොවූ සංයෝජන පරීක්ෂා කොට දැනගන්න. සංයෝජන වලින් කීයක් පහ වූ සමාධියද තමන්ට තියෙන්නේ? එච්චර බලන්න. බොහෝ දෙනෙක් හිතන මේ සක්කාය දිට්ඨිය දුරු වීම තුලින් විවෘත වෙන තැනම මමෙක් නැති නිසා රහත් කියලා. ඒක ආනන්ද හාමුදුරන්ටත් උනා. ඒක මට නෙමෙයි. ගුහාමුදුරන් ළඟ හිටිය ආනන්ද හාමුදුරන්ට සිද්ධ වුණා. ආනන්ද හාමුදුරුවෝ පටිච්ච සමුප්පාදේ හරිය ලේසි, ආර්ය අෂ්ටාංග මාර්ගේ හරිය ලේසි, චතුරාර්ය සත්‍ය හරිය ලේසි මට හොඳින් අවබෝධයි. මම මට කියන්න පුළුවන්. ආයි මීට වැඩි දෙයක් නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම මතක් කරා ආනන්ද එහෙම කියන්න එපා. ඒ හරි ගැඹුරුයි. නෑ නෑ හරි ලේසි. මම දන්නවා, ඔක්කොම දන්නවා. නෑ නෑ ආනන්ද එහෙම කියන්න එපා. ඒක හරි ගැඹුරුයි. නෑ ඒක හරි ලේසි. මේ මං කියන්නේ. ආහා කියලා බුදුහාමුදුරු සද්ද නැතුව හිටියේ. ඔහු මේ ආදීන උපස්ථාන කරන්නේ දාලා ගිය කියලා සද්ද නැති එක අද ඇවිත් පිරිනම් පාන පොතේදී තමයි කිවි ආනන්දේ මං කිව්වා නේද? පරිසම්පාදේ හරි ගැඹුරුයි, ආර්ය අෂ්ටාංග මාර්ගය හරි ගැඹුරුයි, චතුරාර්ය සත්‍ය හරි ගැඹුරුයි කියලා. ආ දැන් තමයි තේරෙන්නේ. දැන් බලන්න අනිකුත් රහතන් වහන්සේලා ධර්ම සංවේගයේ නියඬව ඉන්න නොඹ හඳනවා, වැළපෙනවා, ඈ ඔළුව අත ගහගෙන කෑ විලාප දෙනවා. අර දරා ගන්න බැරුව ඊට පස්සේ කිව්වා මම කිව්වා නේද මං ආනන්දේ. ඔහොම ඒක තමයි. ඊට අර බුදුහාමුදුරු කියන සංඛාරයෙන්ම තමයි පෙර පාරමී පුරාගෙන මාවි බුදු කෙනෙකුට උපස්ථාන කරන බුදුහාමුදුරු කියන සංඛාරයෙන්ම තමයි ජීවිතේ ගත උනේ. ආයේ එන් ඉහා කෙනෙක් ඔළුවේ නැහැ. දැන් ওই පින්නතුන් ඉන්නේ දරුවා කියන සංඛාරේ. වෙන දෙයක් නැහැ. කදරුවෙක් ඉන්නවා නම් එක්කෙනාට, දෙන්නෙක් ඉන්නවා නම් දෙන්නෙකුට බෙදලා ගිහිල්ලා ඒ කෙරෙහි ඒ සංඛාරයෙන් ඉන්නවා. ඉතින් පොඩ්ඩක් හරි ඔළුව නිදහස් වෙන්නේ ඕන කසාද බැඳලා රස්සාවක් කරන්න. ඒගොල්ලෝ ගියාට පස්සේ ඒත් නැහැ ඊළඟට මුණු පුරාලා දා ගන්න ඔළුවේ නිකන් ඉන්න බැරුවට. තවන් නැහැ ඉතින්. තියාර ඒ කාලේදී හරි ඒවා ඉතින් බාර දීලා ඒගොල්ලෝ වෙනම කූඩු හදාගෙන ගියා නේද කියලා බින්නතුන් මේ විදියට දැන් යන දිහාවට හිත හදාගෙන යන්න ඕන. දරුවන්ගෙන් පින් බලාපොරොත්තුෙන් කෙවල් වලට එන්නේ නැති වෙන විදියට ඈ අයත් බලාපොරොත්තු වෙනවද ගෙදර හත් දවසේ දාන්න දෙයි මට කියලා බලාපොරොත්තු වෙනවද දෙන්නම එපා කියලා දැන් මම කියලා යන්න මොකද මට ඕනේ නැහැ කියලා ඈ ඉන් අරන් යන්න පරදත්ත උපජීවී වෙන්න ඕනද නැහැ. මේකට අපි කියමු දැන් මලුත් සාමාන්‍යයෙන් කොහේ උපදී කියලාද හිතෙන්නේ? ඈ? මිනිස්සෙක් කියලා උපදී. අපි තේරුම් ගන්න ඕනේ.
මිනිස්සෙක්
කොයි
ෆයි කරන්නේ කොහොම හරි මේ ආත්මෙන් ඉවර වෙන්න. එහෙම නැති වුණොත් මම හිතාගෙන ඉන්නවා මනුස්ස ආත්මයකටම තමයි ආයෙත් පින් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් බෞද්ධ අම්මෙක්ගේ තාත්තෙක් වෙලා ඉපදෙන්න.
කියනවා. හරි. එවනාට ඉතින් හිත පිහිටවා ගන්න ඕන කොහේ හරි නේද? ඊළඟට අන්තරාභවයේ ඉන්නේ. ආත්මය සොයමින් ඉන්න සුදුසු තැන. කොයි උපදී කියලා දීතේ.
සෝතාපන්න මාර්ගයට
මාර්ගයටද ඵලයටද?
ඵලයටත් වෙන්න ඕනේ කොට අපේ නිවන් මාර්ගයටම
ඇදී ඇදී යනවා.
එතකොට අපි අපේ
දැනට සෝවාන් මාර්ගයට පත් වෙන ඵලයට පත් වෙන දැනට කරමින් ඉන්න දේවල් මොනවද?
පටන් ගන්න සම්මනායි කියලා මට හිතෙනවා. නමුත් ඒ පටන් ගන්න
කොච්චර දුරට අරගෙන ආවේද?
අරගෙන යන්න හැමදාම මහන්සියක් ටිකක් හරි.
මොකද ටිකක් හරි. අනිත් ටික ගන්නද?
හැම කිසිම කරන දේ මයින්ඩ්ෆුල් කරන්න තමයි පළවෙනිම කරන්නේ
මොකක්ද කියන එක දැනගන්න. ඔය මයින්ඩ්ෆුල්නස් කියන එකද?
ආ.
මොකද මයින්ඩ්ෆුල්නස් කියන එකේ තේරුම?
කරන එක කරන දේ කරනවා කියන එක දැනගන්න.
හිතන්නේ නැතුව කරන්නේ නැති දේව. ලකෝ මයින්ඩ්ෆුල්නස් එක ගැන කතා කරනවා. හරි ෂෝක් කැදී නේද? ඈ? හරි ෂෝක් කැදී. මයින්ඩ්ෆුල්නස්. මයින්ඩ් ෆුල් කරගන්න නම් පුළුවන් කට්ටියට.
මයින්ඩ්
එක නස්සගෙන තමයි යන්න අමාරු. මයින්ඩ් ෆුල්ම තමයි පිරිලා තියෙන්නේ. ඈ?
ඉස්සරගෙන තමයි
උන්. හරි හොඳ වචන කොහොම හරි නිර්මාණය කරලා තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. එකේ ඒ වචන පූර්ණවම ගන්න ඕන. පූර්ණවම ඒක තේරුම් කරගන්නට ඕන. දැන් මනසේ පිරිසුදුකම නැත්තම් පිරිසුදු සිහිය. එතෙන්ටත් එහාට ගිහිල්ලා පිරිසුදු භවයේ පිරිසුදු බව. ඒ කියන්නේ සිහියේ සිහිය. ඒක තේරෙනවා.
සිහියෙන් ඉන්නවා කියලා දැනගනිමු.
නෑ නෑ සිහියේ සිහිය. දැන් සිහිය පවත්වනවනේ. හොඳයි. සිහිය කාටද තියෙන්නේ? මට සිහිය තියෙනවා. මට සිහිය තියෙනවා. මම සිහිය පවත්වන්නේ යම් අරමුණක් පදනම් කරගෙන. යම් අරමුණක් පදනම් කරගෙන. මම සිහිය පවත්වන්නේ යම් අරමුණක් පදනම් කරගෙන. එතකොට මේ සිහිය පුජ්‍යලත්වයේ තුල නිර්මාණය වුණ සිහියක් නේ. මේ සිහියට වඩා ඊට ඉහළ පිරිසිදු සිහියක් තියෙනවා. මේ සිහිය අතහැරියාම තමයි ඒ සිහිය ලැබෙන්නේ. හැමදේම ඇහෙන් දකින්න ඕන, හැමදේම කනෙන් අහන්න ඕන, නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනෙන් අල්ලන්න ඕන කියන සිහිය ඉක්මවා එයා ගමන් කරනවා. සිහියට වඩා සිහියක්, සිහියට වඩා එහා දෙයක්.
මම කියන එක අපි අයින් කරන මට සිහිය කියන මම කියන එක අපේරලා ඉට
පිරිසිදු සිහියට ගිහාම ඔය උඩහ පල්ලෙහා යෑම ඔක්කොම ටික ඉවරයි. ඊට පල්ලෙහා තමයි උඩහ පල්ලෙහා යෑම ඔක්කොම කියන්නේ. පිරිසිදු සිහියට ගියාම උඩහ පල්ලෙහා යන ගතිය ඉවරයි. අන්නේ සිහිය අවබෝධ කරගන්න ඕන. අන්නේ සිහිය ඇති කරගන්න. එතකොටයි අර වචනේ පරමාර්ථය අරුත් හොඳට තේරෙන්නේ මයින්ඩ්ෆුල්නස් කියන්නේ මොකද්ද කියලා.
ඒ සිහිය ඇති කරගැනීමට එතකොට මම
අනුසම්මාසය කරා කරන්න නොකර ඉන්නේ
මොකුත් නෑ.
මොකුත් නෙමෙයි. ඒ මුකුත් නොකර ඉන්නවයි කියන එක මොනවා හරි කරනවා නේද එතන? ක්‍රියාවට පයින් ආයි ක්‍රියාවක් හරින් හොඳ නෑ. දැන් ටිකක් අර දැනුමට වැඩි දෙයක් තේරෙනව නේද? ඔව්. වෙරි ගුඩ්. දැනුමට වැඩි දෙයක් තේරෙනවා. ඒක හොඳයි නේ. දිය දහරක්සේ පාවී යන්න පුළුවන්. පලාකුලක්සේ පාවී යන්න පුළුවන්. සුලං ප්‍රදක්සේ හමා යන්න පුළුවන්. මමත්වේ බර හලා යන්න පුළුවන්. ඉන්ද්‍රියන් වල බර, දැනුමේ බර හලා යන්න පුළුවන්. ඉතින් පාව යන්න තීද්දි ඇයි මුල් අල්ලගන්නේ? මුල් අතහරින්න. විශ්වය ඔබට අනන්තයේ අයිතිය තීද්දි, පෘථුවේම අයිතිය තීද්දි, විශ්වයේම අයිතිය තීද්දි ඇයි පොයිසස් 10ක් අල්ලගන්නේ? ආදරය කරනවා නම් මුළු ලෝකෙටම ආදරය කරන්න තියදී ඇයි දෙන්නෙක් අල්ලන් තුන්දෙනෙක් අල්ලන් ආදරය කරන්නේ? ලෝකෙම ඔබට දායාද කරන්නේ ඇයි ඔබ එක දෙයක් අල්ලගන්න යන මුළු විශ්වයම ඔබේ විශ්වයම අයිතිකාරය? ඉඩම් බෙදන්න ඕනේ නැහැ ඒක. විශ්වයේම අයිතිකාරය වුණාම ආයි තෘෂ්ණාව ඉවරයිනේ. ඔක්කොම රත්තරම් මට, ඔක්කොම මුතු බැලීම් මට, මුළු මහත් ගහකොළ රටවල් ටික ඔක්කොම මට. මම විශ්වාසිකෙක්. මම ඕස්ට්‍රේලියාවේ සිටිසන් තියෙන කෙනෙක් හරි ලංකාවේ සිටිසන් තියෙන කෙනෙක් හරි නේ. මම විශ්වාසිකෙක්. මම විශ්ව අයිතිකාරයෙක්. තෘෂ්ණාව ඉවරයි. ඔය අල්ල ගන්න ප්‍රමාණයට නෙවෙයි තෘෂ්ණාව මේ වැඩි කර වැඩි කර 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 යන්නේ. විශ්වයේම අයිතිකාරය වෙච්ච ගම තෘෂ්ණාව ඉවරයි. ඊට පස්සේ ආයේ අල්ල ගන්න දෙයක් යාට නැති නිසා. සනසීම අල්ලලා අල්ලන්න පුළුවන්ද? බෑ. අල්ලලා අල්ලන්න බෑ. සනසීම අල්ලලා අල්ලන්න. ඒ සනසීම තිබෙන්නේ බාහිරේ නෙමේ, තමා තුළ. තමා. එතකොට තමා කියන කෙනෙක් නිර්මාණය කරලා බාහිරයක් අල්ලන්න ගියපු ගමන් එයා තමා දෙස බැලීමේ කියන ගුණය එයා අවසන් කරන නිසා, ලෝකයට බැස ගන්න නිසා සැනසීම අහිමි වෙනවා. තමා දෙසට හැරුණාම සැනසීම පේනවා. හැබැයි එයා ලෝකයේ දෙස බලන්නේ නැති නිසා එයාට අල්ලන්න දෙයක් නැහැ. තමා දෙසම බලාගෙන ඉන්න කෙනෙක් තියෙන ලෝකෙ දිහා බලන්නේ නැතුව. තමන් හරි ලස්සන කෙනෙක්. ලෝකෙ දිහා බලන්න ගියාම තමයි මිනිහා කැත වෙන්නේ. තමන් මොන තරම් ලස්සනද? තමන් ඉතාම ශාන්ත කෙනෙක්. තාම ප්‍රණීත කෙනෙක්, තාම හොඳ කෙනෙක්. මේ ලෝකෙ දිහා බලන්න ගිහිල්ලා ගත්ත ගමන් තමයි අර තමන්ම කැත වෙන්නේ. අර බාහිර උපක්ලේශයන්ගෙන් පිරී මේක අපිරිසුදු වෙලා තියෙනවා කියන කතාව ඔකට හේතු. ප්‍රභාස්වරයි සිත. එනිසා ඔබ බලන්න ඔබ දෙස. එතකොට තාමත් මේ මිහිර ඔබට හසු වෙලා නැත්නම් ඔබ තාමත් බලාගෙන ඇත්තේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, සිතුවිල්ලක්, කාලය, අතීතේ හෝ අනාගතේ වර්තමානයේ පාදානයක් වෙන්න ඕන කියලා තාම තමාදේශ හරියට බලලා නැහැ. ඒ සැනසෙල්ල මත වෙලා නැත්තම්. ඒ සැනසෙල්ල පැහැදිලිවම මත වෙනවා. හරියටම තමාදේශ ඍජුව ඉලක්කගතව බැලුවහම. තමා කියන්නේ සිතුවිලි නෙමෙයි. තමා කියන්නේ අරමුණු නෙමෙයි. තමා කියන්නේ රූප නෙමෙයි. ශබ්ද, ගන්ධ නෙමෙයි, රස, ස්පර්ශ නෙමෙයි, අතීතේ නෙමෙයි තමා කියන්නේ, වර්තමානයේ නෙමෙයි, අනාගතේ නෙමෙයි තමා කියන්නේ. තමා කියන්නේ ඇසෙන් තොර වූ අවස්ථාව. තමා කියන්නේ පංච ඉන්ද්‍රියන්ගෙන් තොර වූ අවස්ථාව. තමා කියන්නේ සදායතන වලින් තොර වූ අවස්ථාව. ඊට පස්සේ අනුන්ගේ දේවල් පටලවාගෙන තමා කියන ස්වභාවය එකක්. දැන් ගොඩාක් පුදුන් සත්වයා මේ තමන්ගේ කියලා කතා කරන මේ වේගය තමා තමා කියලා හැදුනට ඒ අනුන්ගේ දේවල් පටලවාගෙන තමා කියලා නම් කරගත්ත තැන. අනුන්ගේ ප්‍රශ්න ටික ඔළු වේදාගෙන මගේ ප්‍රශ්න කියන්නේ නේද? ඈ අනුන්ගේ තියෙන දේවල් ටිකක් ඔළුවේ දාගන්න ඔය ඔක්කොම ගැටලු එහෙම මෙහෙම කියන්නේ. තමන්ට ප්‍රශ්න නැහැ මොකක්වත්. ඔබ කවුද කියලා අහුවාම දෙන්න පුළුවන් උත්තරේ මොකක්ද? ඔබ කවුද? ඔබ කවුද? මරණය පහු කරගෙන යන්නට පුළුවන් වීරියක් තිබිය යුතුයි. මරණය පහු කරගෙන යන්නට පුළුවන් වීරියක් තිබිය යුතුයි. මරණය හා ජීවිතය අතර ඇති සම්බන්ධතාවය මොකක්ද? මරණය කෙලවර ජීවිතය ආරම්භය. දැන් ඔබ ඉන්නේ මැරිලාද ජීවත් වෙනවද?
අදහස් වල ඉක්මව තත්ත්වයක ජීවත් වෙනවා කියනවා.
කවුද එතන ඉන්නේ?
එතන මම කියන අදහස් එන්නේ නෙමෙයි. ස්වභාවික හැඟීමක්
තමයි. කාටද දැනෙන්නේ? මොකටද යාව තියන් ඉන්නේ? තනියටද තියන් ඉන්නේ? යාව එළියට දාන්න බෑ. කෙනෙක් ඕනම නෑ, නිවන් දකින්න කෙනෙක් ඕන නෑ, කෙනෙකුට දකින්නත් බෑ. ඔය කෙනා තනිවට තියාගෙන හිටියට වැඩක් නෑ. තනිවට තියාගෙන ඉන්න කෙනා තමයි භයානක, එයා තමයි සතුර. මාරයට ඔත්තු ගෙනියන්නේ එයා. තනියෙන් හිටියනම් ඔත්තු ගෙනියන්න කෙනෙක් නැහැ. ගෙදර කී දෙනෙක් ඉන්නද කියලා දන්නේ නැහැ. ඒ නිසා අර තනියට ඉන්න කෙනා වෙනවා. මේ බලන්න, කියන්න, මනින්න, කිරන්න, අවබෝධ කරගන්න, අහන්න මේ එක්කෙනෙක් තියාගෙන ඉන්න කොනක. මිනිහා යොදලා තමයි මේක වැඩේ කරගෙන යන්නේ දැනට. එයා තමයි මේක ඕගනයිස් කරන්නේ නේද? එයා ඔතන ඉඳගෙන නිකන් නෙමෙයි, එයා පුච්චනවනේ මනස, රිදුම් දෙනවනේ, නැදලා තියනවනේ, හිර කරලා තියනවනේ. Tamanට දෙන්නේ වදයක්. සමහර අර වදක වැඩකාරී සෑහෙන්න කියන දේ අහන්නේ නැහැ, පිරිසුදුවක් නැහැ, පිළිවෙලක් නැහැ. ඒත් සමහර අය තියාගෙන ඉන්නවා, අයියෝ වෙන එකෙක් නැහැනේ කියලා ඉතින් තියාගෙන ඉන්නවා. හරි මනුස්සයා එහෙම නෙමෙයි. Tamanට හරියට වැඩේ නැත්තම් යන්න යන්න කියලා එළවනවා. ඇත්තනේ. කෙනෙක් ගේන්නේ පිරිසුදුකම, පිළිවෙලකම, අස ඒ දෙකේ හරියන්න. ඒක තමන්ට අවශ්‍ය දෙයක් කරන්නේ නැත්නම් එයා එළවන්නේ තමයි හරි. යාව තියාගෙන ඉන්නේ තේරුම්න්නේ නැහැ. ඔබතුමේ තියාගෙන ඉන්න වැඩකාරියත් ඒ වගේ. කිසි පිළිවෙලක් නැහැ, කරන ලාභයක් නැහැ. ඔක්කොම ගන්න එක පොඩි කරනවා. අලාභමයි කරන්නේ, තියාගෙන ඉන්න ඔය වෙන කවුරුත් නැහෙනේ කියලා. කිසි කෙනෙක් තියාගන්න දෙන්න එපා. එතකොට අර බුදුහාමුදුරුවෝ කෙනට වඩින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වඩින පිරිසුදු ආසනයක් තියෙනවනේ, පිරිසුදු සිතක් තියෙනවනේ. මේ සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියේ මනසට එන්නේ.
ගන්න උත්සාහ
කළ මට හිතෙනවා හාමුදුරුවෝ තව තව රැඳෙනවා කියලා. ඔව්. මොකද හේතුව අර අරය කරානේ අරයගෙන් ගන්න උත්සාහය, ඒකයි වැරදි තැනින් ගන්න උත්සාහය. හරි තැනින් ගන්න. ලෝකෝත්තරව උත්සාහය ගන්න ඕන. වැරදි තැනින් උත්සාහය ගන්න. අඩිය තියන්නේ වැරදි තැන. වැරදි කෙනාගෙන් උපදේශය අරගන්න තමන් ඒකයි. වැරදි සංඥාවෙන් බලන්නේ. පුජ්‍යල සංඥාවෙන් බලන්නේ මේක දිහා ඒකයි. පුජ්‍යල සංඥාවෙන් තොරව මේක දිහා බලන්න. දැන් ටිකක් දැනෙනවනේ. ආ ඒක 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 කන්ටිනියු කරලා දිගටම යන්න. ආයර් පරණෙක් නෑ, ඕන්නේ නෑ, යා යා ඕන්නේ නෑ, ආවයි හොම. ඒක අතහසක් ඕනම නෑ, තියාගෙන ඉඳලා වැඩක් නෑ. මේ පුජ්‍යල නැති වුණා වැඩකාරීෙක් ඕනේ නෑනේ, සපෝට් කෙනෙක් ඕනේ නෑ. ආරක්ෂකෙක් ඕනේ නෑ පුජ්‍යල නැති වුණා. මෙයා ෆ්‍රී, නිදහස්. පුජ්‍යල අවශ්‍යතාවය නැති වුණාම අපේ පැවැත්ම සම්පූර්ණයෙන් විශ්වය බාර ගන්නවා. අපි මේක මේ බාර ගන්න ඕනේ නෑ. විශ්වාසිකේ වුණාම අපේ නඩත්තු සියල්ල විශ්වය බාර ගන්නවා. අපි මේ කෙනෙක් හදලා තියාගන්න ඕනේ නැහැ. අපිට තියෙන විවෘත වාසය කිරීම විතරයි. විශ්වය සියල්ලම අපේ පරිපාලනය ඔක්කොම බාරගෙන එයාට ලස්සනට හැමදේම ලැබෙන දේ ලැබිලා, නොලැබෙන දේ නොලැබිලා, පවතින දේ පවතින. මෙයාටත් ලොකු අවශ්‍යතා නැහැ. ලැබුණ දේ ලැබුණ විදියට, නොලැබුණ දේ නොලැබුණ විදියට, ලැබුණත් සතුටෙන්, නොලැබුණත් සතුටෙන්, වැස්සත් සතුටෙන්, අවුව පෑවුවත් සතුටෙන්, රාත්‍රී වුණත් සතුටෙන්, කෙනෙක් හිටියත් සතුටෙන්, ගියත් සතුටෙන් නේද? මට ඕන විදිහ, මට ඕන විදිහ ඒව නැහැ මොකවත්. මොකද මේ මට ඕන විදිහට කරන්න ගිහිලා මට මොකක්වත් නැති වෙලානේ තියෙන්නේ. නිකන් වැඩකාරියක් වෙලානේ. මට ඕන විදිහට කරන්න ගිහිලා නිකන් සංකල්පයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා යථාර්ථ ස්වභාවයේ කිහිල්ල මට ඕන විදිහ මොකක්වත් ඕනේ. ආයර වැඩකාරී ගෙදරට ගෙනාවොත් එමේ යා තමයි ආය ඔපිට ලොත්තු දෙන්නේ කියලා කියන්නේ. අම්දරංගේ උපදේශයට අවවාදයට කල්පනා කළ බල නැත්නම් ප්‍රත්‍යක්ෂව තේරුම් අරගෙන එයාස් කරන්න. වැඩකාරී නැත්නම් ෆ්‍රී හරි සන්තෝෂයෙන් ඉන්නේ, තරහ යන්නේ නැන්නේ. වැඩකාරී පිඟම් බින්දිනකොට තරහ යනවා. හරි ගේ ඇඩි කරනකොට, වලම් බින්දිනකොට සද්ද කරනවා. කොච්චර හරි මෙයා හරි තරහෙන් ඉන්නේ. දැන් තනියෙන් ඉන්නකොට එයා කෑම වේලෝ යාගෙන කාලා එයා සන්තෝෂයෙන් ඉන්නවා. වැඩි වැඩක් නැහැ. දෙන්නෙකුට උයන්න ඕනේ නැහැ. සන්තෝෂයෙන් ඉන්න තනිය. තනිය තනුව වාසය කරන්නේ. රහතුන්ගේ වැඩපිළිවෙලනේ නේද? තනිව වාසය කිරීම. ඔබ තුල ඔබ තනිව වාසය කරන්නේ. තව කිසි කෙනෙක් තියාගන්න බෑ. ඒ තනිව කියන්නේ කවුද? තනිව කියන්නේ ස්ත්‍රියක් නෙමෙයි, පුරුෂයෙක් නෙමෙයි, කෙනෙක් නෙමෙයි. අකාලිකව අකාලික තැන තමයි තනිව වාසය කිරීම කියලා කියන්නේ. ඒ කියන්නේ ටයිම් නෑ, ටයිම්ලස්. තර ගණන් හදෙන්නේ නෑ. දිග පළල මැනෙන්නේ නෑ. කාලෙන් තොර වාසය. මමද වෙන කෙනෙක්ද දන්නේ. හොඳයිනේ. කැච් එක හරියට අල්ලගන්න. ටිකට යන්න. අත ටිකට ගෙන යන්න. හොඩි බබා කොහමද? Who are you?
Sorry.
Oh, mama kelek kenek naha. Oh, very good. තම තමන්ගේ ගුණය වඩන්නේ සයින්ස් එක දුන්නාම මේ ගුණය තම තමන්ගේ කෙරෙන්නේ. ඇඩ් ලක්ෂණ අනිත් කෙනාට ඒක කතා කරන්න. තමන්ට ප්‍රයිවට් ලැබිච්ච දේ ගොඩක් වැටෙනවා පොදුවේ දෙන දේවල් වලට වැඩි. කෙනෙකුට ඇඟිල්ල දික් කරලා දෙන දේ එයා විශේෂයෙන් අවධානයෙන් ගන්න ඕනේ. ඒක ගොඩක් අරිනවා. වැඩක් කළාට කියන දේ එයාට විතරයි තේරෙන්නේ නේ. කැච්චල්ලන්න කියනවා, බලන්න කියනවා, වැඩ කාර්ය අයින් කරන්න කියනවා. ඒක අනිත් කෙනාට ක්ලික් වෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. ඒක එයාට විතරයි ඒක තේරෙන්නේ. ඔය දැන් ඔය ඉන්න දැනින් කන්ද උඩින් පල්ලෙහාට බයින්න කියන බලන් ඉන්න කට්ටියම කන්දක් ඔය දිනනවා. ඒකේ ආර්ය භාෂාව පුජ්‍යලය දෙන්නේ අතර තියෙන භාෂාව. ඒ දෙන්න අඳුනන කමට තේරෙන කමට කතා කරන භාෂාවක් ඒක. ඒක යාටම තමයි අදාළ වෙන්නේ. පුජ්‍යලයක් නෑ. Nobody here. එහෙමද? Nobody here. එතකොට කවුද nobody here කියලා කියන්නේ? මගේ ශරීරේ නෑ හිත තියෙනවා. ඒ මොකක්ද? හිත තියෙනවා ශරීරේ නෑ. හිත කියන්නේ මොකක්ද?
emotions.
emotions.
feelings.
feelings ආගෙද? ආ, very good. ගන්නපන්. මේ දකින්න ඒවා මගේ නෙමෙයි. ඇහෙන ඒවා මගේ නෙමෙයි. feelings emotions මගේ නෙමෙයි. ඒක. ඊට පස්සේ free නේ? ඉඳහස් ඉන්නා නේද? නිකම් මේ ඉගිලෙනවා වගේ. නෑ? කවුරුත් නෑ.
සමහර වෙලාවට මම feel කරනවා. Like feeling
කරනවා. සමහරවිට නෑ. ඔයාගේ මේ මොළු ඇතුළට අත දාලා මොනවා හරි මම ගන්න උත්සාහ කරොත් මොනවද ගන්න පුළුවන්? කොල්ල දන්නවා හැමදෙට එක ගැඹුරු දෙයක් ඇහුවේ කියලා. බලමු කායිද කියලා එම ඈ
මගේ දෙයක් වෙන්න ඕනේද?
ඔළුව ඇතුළට මෙහෙම අත දාලා මට මොනවද ගන්න පුළුවන්? අන්න right, very good, very good, very good. කොල්ල කොමාරි දුන්න උත්තරේ බලන්නකො මේ 60 ළමයින්ට බැරි එක 7 ළමයා දෙන උත්තර. ගන්න බෑ මොකවත්. ඒ කියන්නේ එම්බාම් එකේදීවත් ගන්න බෑ. ඔයගොල්ලන් ගන්න පුළුවන් නේද? මොලේ අයින් කරලා පෙට්ටියට දාන්නේ. පොඩි ළමයි දැම්ම මේ දෙන්න එනවා. ඔයද ඔළුව ඇට හැප දාලා මුකුත් ගන්න බෑ. මේ හරි හරි වටින මේ කලින් දවසේ ඇවිල්ලා මේ කතා කරපු වචන ටිකේ මේ මේ දරුවන්ගේ ඔළුවේ මුකුත් නැහැනේ මෙහෙම ස්ටෙප් බයි ස්ටෙප් ටම් 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 ගාන පියවරෙන් පියවර කියනකොට කියනකොට මේ ළමයි යනවා. ඒ කියන්නේ මේ ආගන්නේ නැහැනේ ඔළුවේ කරෝගෙන. හරි ලේසි මේ දහසකු දෘෂ්ටි බිඳලා උපාපකම් වලගේ මේ 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 අර බුලත් ඉඳ හබහපා මේ කෙල ගහ ගහ උරෝ ගත්ත දෘෂ්ටි ටික කඩන්න අපි ඔළුව නරක් වෙනවා මේ දෘෂ්ටි කඩන්න ගිහිල්ලා. එතකොට බුද්ධ ආගමට අනුව උපහරිද එතකොට අරහම්දුරු කිව්ව වැරදිද හරි ප්‍රශ්න. දැන් මේ මොකවත් නැහැ මේ දරුවා. ආ බණ කියන්න ලෑස්ති වෙන්න ඕන ඕස්ට්‍රේලියාවේ ඔක්කොටම. අමුදුරු නැහැනේ දැන් ගියාම මේ කවුරුත් නැහැනේ ආ බණ කියන්න ඕන. කියන්න පුළුවන් නේද මේ උපාසකම්මල ටික? කියන්න කියන්න කටට එන දේවල් කියන්න. කව කියන්න කට එනවා නේද බලන්න. බණ ටිකක් කියමුද? ඉංග්‍රීසියෙන්. බණක් නැහැ. ඒ වගේ බණක් නැහැ. ඒ නැති බණ ගැන තමයි කියන්නේ. බණක් නැහැ. ඔව්. මේ කතාවේ එතකොට අපි මෙතන මුකුත් බණක් කියන්නේ අපෙන් අහන ප්‍රශ්නෙට අපි එයාලගට උත්තරයක් දෙනවා කියලා. කියන්න විතරයි තියෙන්නේ හොයන්න එපා මුකුත්. නම කියලා කෙනෙක් නැහැ. හරි කොට. ඔය මයි යුවර් නේම් කියන තැනට දැන් මොකද්ද ලියන්න පුළුවන්? බලමු කොල්ල හොඳ උත්තරයක් දෙයිද කියලා. ඕන නමක් මට කමක් නෑ. සැකයෙන් හැමෝම හරි ආඩම්බරෙන් your name කියන තැන පාස්පෝර්ට් එකේ හොඳට පුරවනවා නේද වාසගමත් එක්කනේ. දැන් ළමයා කියනවා මට ප්‍රශ්නයක් නෑ ඕන නමක් එතන ලිව්වට කවන්නේ කියලා නේද. ඉතින් අර පාස්පෝර්ට් එකේ තියෙන එක ඉතින් ඕන ලියා ගන්න එකයි තියෙන්නේ එකටනේ. මාව එක්කයි යනන්න පොයන්නේ. නෑ ඒ වචන ටික ඒ වචන ටික රත්තරන්නේ අවබෝධය මොකවත් මොන්නේ ඒ වචන ටික රත්තරන් කාටද පුළුවන් ඒ එවැනි සීමාවකින් කතා කරන්න. නෑ වැඩකාරි නැද්ද කියදද ආයි ගෙන්න ගන්නද ආයි සෝරි නම් තමයි නොකියුවයි කියන්නේ පහහනි සිද්ධ වෙනවා. දෙන්නේ කොහොමද හැමතිස්සෙම දිත්තේනේ වාසය කරන්න වැඩකාරියකුත් තියාගෙන තමයි මේ වාසය කරන්නේ. ඒ නිසා දෙන්නේ කොහොමද නැසයි රූපයයි චක්කු විඤ්ඤාණය කියන මෙන්න මේ තුන නිරන්තරයෙන්ම එකට හැප්පෙනවා. ඇසයි චක්කු විඤ්ඤාණය එක පැත්තක් දාමුකෝ බාහිර රූපයත් එක්ක මෙහෙම හැප්පෙනවා. අසපච්චා වේදනා. එතන වේදනා තණ්හා උපාදා. අර ඒකීය වාසයට ආවට පස්සේ හැප්පෙන්න තව එකක් නැහැ. ඒකීය වාසය කියන තැනදීම ලෝකේ ද්විත්වය පමණයි පවතින නිසා ඒකීය වාසය කියන තැනට ආවහම ඒකීයත්වය කියන එක විශ්වය දියරී යනවා ඒක අනිවාර්යයි. මේ අපේ ලෝක බෝලේ හරි මේ ඉර මඩල හරි මේ ඔක්කොම පවතින්නේ ද්විත්වයක ආකර්ෂණය. තැනන්නේ මේ පෘථුවිය මේ විදිහට මෙහෙම ඔහොම කෙලින් ඔහොම විදිහට ඔය විදිහටම තියෙන්නේ මේ අපේ චంద్ర මණ්ඩලෙත් එක්ක තියෙන ආකර්ෂණය නිසා. චంద్ర මණ්ඩලේ නොතිවෙන්න මේ පෘථුවිය එක එක පැත්තට කරකිනවා. මෙහෙම කරකිනවා, මෙහෙම කරකිනවා, මෙහෙම කරකිනවා, මෙහෙම කරකිනවා. එහෙම වුණා නම් එක එක දවස් වලට එක එක විදිහ රැයවල් හම්බෙනවා. එක එක කාල වලට එක එක සීතල උෂ්ණ හම්බෙන්න පටන් ගන්නවා. ඇයි ලෝක බෝලේ ඔලුවෙන් හිට ගන්නවා අනිත් පැත්තෙන් හිට ගන්න දැන් මේක එහෙම නැතුව මේක පැත්තෙන් ඉන්න කරකින්නේ චන්ද්‍ර මණ්ඩලේ නිසා මමත්වයක් එහෙමයි ඒ ධිත්වයේ ආකර්ෂණයේ බිඳපු ගම පුජලත්තේ පැවැත්ම අවසන් ත්‍රි ආකාශය නැති වෙච්ච ගම පුද්දලත්ේ ප්‍රාත්ම අවසන් අපේ කොහොමද චින්තමයන් වහන්සේ සතුටින් වාසය කරනවද මොනවා හරි ගැන කල්පනා කරනවද දැන් මේ අද වැඩසටහනේ අයිතිකාරිය නේ හැමෝගේම සහයෝගයත් එක්ක නේද? සෑහෙන දුරක් යන්න ඕනේ නැහැ. ඒ දුර මෙතෙන්ට ළඟට එනවා අපි නැතර වුණා. අපි දුවනකොට තමයි දුර ගොඩක් තව හැදෙන්නේ. අපි නැතර වෙච්ච ගමන් ඒ දුර අපේ ළඟට එනවා. අපි දුවනකොට ඒකත් දුවනවා. අපි නැතර වුණාම ඒ දුර අපේ ළඟට එනවා. මිරිඟුවේ ස්වභාවයත් එක්ක අපි දුවනකොට මිරිඟුවක් දුවනවා. අපි දුවනකොට මිරිඟුවක් දුවනවා. අපි නැතර වුණාම ඒ දුර අපේ ළඟට එනවා. ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සීමාවෙන් ගමනක් ගිහිල්ලා නෙමෙයි අපි මේකට සම්බන්ධ වෙන්නේ ඉන්ද්‍රිය ගෝචර වලින් තොර වීම නේද? අපි කිස් වෙන තරමට තමයි ආර්ය ධර්මයේ පිරිපුන් බව. ලෞකිකත්වයේ පිරිපුන් බව කියලා තරකන්නේ පුරව ගන්න තරමට, වැඩි කර ගන්න තරමට, ඔළුව නරක් කර ගන්න තරමට. මට ධනෙ ඇතේ, බලය ඇතේ, අරය ඇතේ, මේ වැතේ, මේ වැතේ, මේ වැතේ, මේ වැතේ කියන තරමට තමයි ලෞකිකත්වයේ පිරිපුන් බව කියන්නේ. මං අරකෙත් මේම මේකෙත් සභාපති අරකෙත් මේකයි මේකයි මේමයි කියලා ඔක්කොම දාගත්තාම තමයි අර ආයතනෙත් ලොක්ක මේ ආයතනෙත් ලොක්ක කියලා දාගත්තාම තමයි ලෞකිකත්වයේ පිරිපුන් බව තියෙන්නේ. ලෝකෝත්තරත්වයේ පිරිපුන් බව කියලා කියන්නේ නාත්ති සුඛය. පුතජනයාට නත්ති සුඛය අත්ති සුඛය පැවිද්දාට ධර්ම මාර්ගය යන කෙනාට ආර්ය ශ්‍රාවකයාට තියෙන නත්ති සුඛය අරගොල්ල ඇතේයි කියන මට්ටමේ තුල සන්තෝෂ වෙන පුළුවන් තරම් මෙයා අර එවයානස් එකට ඇවිල්ලා ලෑන්ක් වෙනකොට එම්ටි වෙනකොට එයා ඇතේයි කියලා සතුට වෙනවා. අර අත්ති සුඛය තුල සැප විඳිනවා. මෙයා නත්ති සුඛය තුල සැප විඳිනවා. ඒ කියන්නේ මොනවද නැති? සංඥාව නැතිකම. සංඛාරවල නැතිකම නොවීම. විඥාණයට හසු නොවීම. කාලයට හසු නොවීම. ඉන්ද්‍රියන්ට හසු නොවීම. පුජ්‍යලත්වයට හසු නොවීමේ ගුණය එයා තුළ මේ කරනකොට ස්වභාවය පිළිගන්නකොට මෙතන සානිය ලැබෙනවා. දැන් යන්න ඕනද කොහේ හරි දුරව? අපි නතර වුණාම ලෝකෙම අපේ ළඟට එනවා. අපි දුවනකොට අපිට වඩා වේගින් ලෝකෙට. ජීවිතේ හරියට බල්ලෙක් පස්සේ දුවනවා වගේලු. මිනිහට වඩා වේගින් බල්ලා දුවනවලු. මිනිස් වඩාවකින් බල්ල දුවනවා නේද? බල්ලට දුවන්න පුළුවන්. මේ ලෝකේ ලෞකික ලෝකයේ පැවැත්ම කියන්නේ බල්ලෙක් පස්සේ දුවනවා වගේ වැඩක්. මේ මිනිස්සු දුවන ඊට වඩා වේගෙන්. එතන මිනිස්සු ආර්ථිකයේ පස්සේ, සැප සම්පත් පස්සේ, මේ පස්සේ නොසෑයන විදිහට දැන් ධර්මයත් එක්ක යම් දිවිල්ල දුවන්න ඕන තමයි. නමුත් මුළු ආත්මයම කරගෙන ඒකම කරගෙන නේද? දුවන කට්ටිය බලන්න බල්ලෝ පස්සේ දුවනවා තමයි. ඒගොල්ලෝ කිසි කෙනෙක් සහනයක් ලබන්නේ නැහැ. මේ ධර්මයේ මාර්ගයට යමු වෙලා දුවන්න ඕන. අර ගොල්ලෝ කකුල් කඩාගෙන දුවනවා. අපි ශක්ති ප්‍රමාණයෙන් දුවනවා. කකුල් කඩාගෙන දුවන්නේ නැහැ. එච්චර. මම බණ වුණා. ගිලිය කඩාගෙන බණ කියන්නේ නැහැ. බණ කියන්නේ බැන්න සද්ද නැතුව ඉඳලා මම ගිහිල්ලා. තේසට පිටා ඉඳලා ආවා. එක්කෙනෙක් හරි ඔබ අතරින් දකිනකොට ඒක දිහා බලලා ඔරවන්න නෙමෙයි ඇත්තෙම තියෙන්නේ. තව තවත් සවිය ගන්න ඕන. මේ ළඟපාත අයටත් අනිත් කෙනාටත් මේක තේරෙනවා නම් මේක අපිටත් තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා කල්පනා කරලා තේරුම් අරගෙන සතුට වෙන්න ඕන. ඉතින් මේක දන්නේ නැති කෙනාට අර විචිකිච්ඡාවල් පහළ වෙනවා. දෙවි විචිකිච්ඡාවල් වල ඊළඟට ඉන්න පටන් ගත්තාම සැකයෙන් ධර්මයේ දිහා බලන්න පටන් ගත්තාම විවෘත නැහැනේ. ධර්මයේ හසු වෙන්නේ නැතුව යනවා. ඒ නිසා තමන් අතිශයින්ම මනස බේර ගන්න ඕන නීවරණ ධර්ම වලින්. තේරෙනානේ? සංයෝජන ධර්ම වලින් ආරක්ෂා කර ගන්න ඕන. මන් දවසක් බණ අහන්න ධර්මයක් අහන්න එක මේ මහත්මෙක් අභිධර්මයේ උගන්වන මහත්මෙක් පිළිබඳව මම ඒ දවස්වල ඉතලා ගන්න ගියාත් අභිධර්ම උගන්වනවානේ. ඉතින් මම ගියා එතන සාකච්ඡා කරන්න. එක මිනිස්සෙක් ඇතර ඉඳලා මට කියනවා ඔයාලගෙන් අභිධර්ම ඉගෙන ගන්න යන්න එපා කිව්වා. මම අහුව ඇයි කියලා. එයාට දෙන්නේ දෙවෙනි කසාදේ කිව්වා. මං කිව්වා මං කසාද රෙජිස්ටර් නෙමෙයි මං යන්නේ ධර්මයේ තෝරගන්නේ. ඒකනේ කසාද රෙජිස්ටර් බලාගන්නේ. දෙකක් බැන්නේ දෙකක් නීති අරගුණෝනේ වැඳලා ඇත්තේ. ඉතින් මට මොකෝ. දැන් කොහොමද මාර්ය? ඈ? ඒ වගේ අර සැක සංකා උපුස ඇති කරනවා. ඒ නිසා අර ඊ ඇති වෙන හැම බාධාවකදීම නෑ මට වැදගත් මගේ මනස සුද්ධ කරගන්න. මට වැදගත් මගේ මනස සුද්ධ කරගන්න කියලා එයා කල්පනා කරගෙන එයාගේ මනස එයා සුද්ධ කරගෙන ගොඩ යනවා. මට අරහව දුරු වැඩකුත් නැහැ, මේ දේශකයා වැඩකුත් නැහැ, අරය වැඩකුත් නැහැ, මෙයා වැඩකුත් නැහැ, කවුරුත් වැඩක් නැහැ. මට ඕන මගේ මනස සුද්ධ කරගන්න විතරයි. ඕක තමයි අපේ න්‍යාය. අපිත් මේ බණ කියනවා පිළිගන්නව නම් පිළිගන්නත්, නොපිළිගන්නව නම් අපි රත්තරන් වරල්ලා කාට හරි දෙනවා. දවටිනේ දුන්නහම එයා අනේ අනේ පාවක එපා මට එපා කියලා කියනවා. අපි අකමැත්තෙන් ඩායි අරගෙන ලාච්චිය දාගන්න. අපි හරි සන්තෝෂයෙන් මාදි ජීවන මුදල් අදි ජීවන ධර්මික විකුණ ගන්න පුළුවන් කියලා සන්තෝෂෙන් අපි අරන් තියාගන්නවා. ඒ වගේ මේ ධර්මයේ යාවේ ප්‍රතික්ෂේප කරොත් ඒව අපි ඒක අරගෙන ලාච්චිය දාගන්නේ රත්තරන් වලල්ලා වගේම තමයි. අපි බොහොම ආදරයට බොහොම ආදරණීයකමට අපි වඩාක් වටින රත්තරන් වලල්ලා දෙනවා. එයාගේ නොදන්න කමට හරි සැකේට හරි එපා කියනවා. වටින කම නොදන්න කමට. බොහොම සන්තෝෂෙන් කරා අපි ලාච්චිය දාගන්න. හොයාගෙන එන කෙනෙකුට අය මෑණි කොහොමද?
ශරීරේ සමහරවයි. අපේ මම වැරද්ද කරා
මේ බේත් දුන්නේ මොන ડોක්ටර්ද නම කියන්නේ වා ඕනේ දුන්නු දොස්තරටම ගිහින් කියන්න ඇගේ පැත්තේ තියෙන අමාරු මන්නම් දෙන්නේ ඔය බේත් නෙමෙයි
මං එහෙ නම කිව්ව දාන්න පන්න කියලා නම් කිව්ව සම්නාත මම අහලා නිසා
නෑ බෙහෙත් දුන්න කවුරුහරි ડોක්ටර් කෙනෙක් දුන්නද බෙහෙත්? නෑ. ආ නිකම් බෙහෙත් ෆාමසියෙන් අරන් බිව්වා.
මම විශේෂයෙන් කියන
සාමාන්‍ය කෙනෙක්. නෑ ලෙඩේට හොඳ ඇති කියලා කල්පනා කරලා බිව්වා. එහෙමයි. මම අහලා
තියෙනවා.
මම තමයි කියනවා වාසිකෝ වගේ කැමති නෑ මම. ආ YouTube එකෙන්. ආ එහෙම බණක් අහලා YouTube එකෙන් බෙහෙත් වර්ග ගොඩක් කියලා දෙනවා. ඔව් එහෙමයි. YouTube බෙහෙත්.
ආ වහන්සේ කිව්වා තා දිනවා.
එහෙම දේවල් වෙනවා ඉතින් යම් යම් දේවල් ඉතින් හරියට තේරුම් ගන්න නැතුව දිගපල්ල බලා ගන්න නැතුව හරියට තේරුම් ගන්න නැතුව ඒ ගමන යන්න ගියාම විවිධ බාධක මම්මුලා වීම සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ස්වාමින් වහන්සේ මතක් කරන්නේ සැල්ලම හරියටම සම්මුතියෙන් නිර්වාණ මග මොකද්ද නිවන් මග මොකද්ද කියලා තේරෙනකම් සම්මුති නිවන සම්මුති ඥානයේ තුලින් ඒක පැහැදිලි වෙනකම්ම ඒ බිල්ඩින් ප්ලෑන් එක මැප් එක හරියට හදාගන්න කියන්නේ මැප් එකක් නැතුව හරි බිල්ඩින් ප්ලෑන් එකක් නැතුව අගන් අඩින් මුලින් එහෙම මෙහෙන් අඩිතාලම් දාගත්තාම පැටලෙන පැටලිලි එරෙන එරෙලි කාටවත් ආයි හදන්න බෑ. ඒ නිසා තමයි ඉස්සල්ලාම Tamanට ඔළුවෙන් මේක निराකරණය වෙනකම්ම මේ ප්ලෑන් එක බලන්න ඕන. දැන් බලන්න පරණ ඇත්ත පරණම ඕස්ට්‍රේලියාවේ කට්ටිය මේ කරන්නේ මොකද කරන්නේ? ඉස්සර GPS හරේ මේ තිබුණ නැහැ තිබුණේ පොත. පොත අරගෙන නම්බර ලියාගෙන හැරෙන තැන් ලියාගෙන කොලේ ඉස්සරහා තියාගෙන යන්නේ බලාගෙන. GPS එකට වැඩි හොඳට යනවා බලන්න පරණ කට්ටිය. ඒ පුරුද්දට තාමත් ඉන්නව පරණ අංකල්ලා. මේ විදියට යනවා. අර GPS එකට වැඩි හොඳයි අඳුරු මේ ක්‍රමය කියලා ලියාගෙන යනවා. ඒ වගේ හරියට ඇඩ්‍රස් නැතුව යන්න හදන්නේ ඒ ගමන. ගිහිල්ලා ඉතින් වංගු හම්බ වෙනකොට කල්පනා කර කර ඉන්නව දැන් මොනවන් කොහෙද හැරෙන්නේ කියලා. ඒ නිසා උපදේශයක් දෙන්න පුළුවන් ඉස්සෙල්ලා තමන්ට හොඳටම නිර්වාණ ධර්මයේ නිර්වාණ මාර්ගය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි වෙනකම් මොනම භාවනාවකටවත් හදිසි වෙන්නේ නැතුව බැස ගන්න නැතුව හැමින් බර ටික හොඳින් ඒ ගැඹුරු ධර්ම කරුණෝස්සේ ගමන් කරන්න. මම හිතන්නේ ඔබතුමියල මේ පරමාර්ථ විශේෂයෙන් ධර්මයට යොමු වෙලා තියෙන මෑතකදීනේ. ඒ කියන්නේ ඒ නිසා ඔළුවේ ඒ පැත්තේ ස්නායු වර්ධනය වෙලා නැහැ තාම. ලෝකෝත්තර විශ්යට අවශ්‍ය කරන ඒ වර්ධනය වෙන්න ඒ ලෝකෝත්තර ඥානය. දැන් ගණිතය ගැන අධ්‍යයනය කරාම ගණිතඥානය. ව්‍යාපාර ගැන අධ්‍යයනය කරා ව්‍යාපාර ඥානය. දැන් මේ ධර්මයේ වැඩිපුර අධ්‍යයනය කරාම ධර්මඥානය. දැන් ව්‍යාපාර ඥානය නැතුව ව්‍යාපාර කරන්න කිව්වොත් මොකද වෙන්නේ? තියෙන සතෙත් නැති වෙනවා. තේරෙන? ඈ ගණිත ඥානය නැතුව ගණන් හදන්න කියෝ. තියෙන ගණන් නැති වෙනවා. ඒ වගේ තමයි ධර්මඥානය නැතුව ධර්මයට බැසගත්තාම අර ඇඩ්‍රස් නැතුව යන ගමනක් වගේ තමයි. දැන් උත්තරي හම්බුණානේ.
ආ.
ඔව්. අනේ මන් දන්නේ ඉතින් ධර්මයක් පින්නතුනේ මේ දවස්වල තියෙනවා එක මතිමතාන්තර එක එක පාරවල් කියන අය ඉන්නවා. මට ගැරන්ටි කරන්න පුළුවන් මං ගැන මගේ කම්පැනි එක පිළිබඳව. මගේ නිෂ්පාදනය පිළිබඳව. සම්මා සමාධි ප්‍රොඩක්ට් එක පිළිබඳව මට වොරන්ටිය දෙන්න පුළුවන්. මට අනිත් දේවල් ගැන එච්චරම කියන්න බෑ.
මම ගොඩක් බණ අහලා නැහැ. මට දෙවිවන් අතරින් තමයි මම යොමු කරන්නේ
නැත්තේ.
ඊට කලින් මම එක හිති පුත්තලේගේ බණ අහුවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේගේ බණ තමයි අහන්න පටන් ගත්තේ.
පුතාම මේ මල් පෝච්චිය අරගෙන මේ ඊළඟට කෝඩුකාරයන්ට තියෙන ප්‍රශ්න බහුලයි. ඔබ තමයි පන්තිය මැදට ගියාම ඒ නිසා හිමින් සැරේ ඒගොල්ලන්ට තියෙන්නේ හිමින් සැරේ ඉල්ලීලා එන්න. දැන් ඔය ගෲප් එකක් එනවා ඔය අපේ ස්ථානෙටත් බලහන් එක පාරට. 7 දෙනෙක් විතර එනවා ගෲප් එකේ. 7 දෙනෙක් විතර ආවහම ඕකේ 5 දෙනෙක් විතරම හැලෙනවා. ඇලිලා ඔක කටු කාගෙන බොහොම අමාරුවෙන් අවුරුදු දෙකක් තුනක් හතරක් පහක් හරි ඇදගෙන යනවා අර දෙන්න. අවුරුදු පහක් හතරක් පහක් ඇදගෙන ගිහිල්ලා ඉන්නකොට කොහොම හරි මේගොල්ලෝ මේක දකිනවා. අවබෝධ කරගන්න. අවබෝධ වෙලා කියලා ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරන්න පටන් ගත්ත ගමන් අනිත් පස් දෙනා ආයිදුවන් වෙනවා. දුවගෙන ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපි අර දැක්කා කියලා අනේ කියනවා හරි සන්තෝසයි. මොකද දැන් මං යව මොකද දුවන් ආවේ ඌ ඒකනේ අපිට ආව නම් දැකලා නෙමෙයි මේකට මං ඉතින් කියනවා එහෙනම් දැන් ඒගොල්ලෝ අවුරුදු 5ක් විතර මං හිතන්නේ ආවනකොට තව 5ක් විතර ගියා බලුවා අපි තව 5ක් විතර ඉස්සරහට ඕම යන්නේ ඒක 5ක් යන්න බෑ අරය දැක්කා වගේ මටත් මේ ටග් ගාලා මේක නිකන් අර කඩෙන් සිල්ලර පාම් බඩු පාම් පරිප්පු අල බතල ගත්තා වගේ ගන්නට කියලා හිතන් ඉන්නේ. එනිසා කාලයක් මේකට කැප වෙන විභාගයකට උපාධියකට හා සමාන කැපවීමක් බොහෝම හිමින් නේ. දැන් ස්වාමින් වහන්සේ කෙරෙහි යම් දයාවක් ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕන. මේ ස්වාමින් වහන්සේට ඌමනාවක් නැහැ දෙයියනේ අපිට බොරුවක් කියලා. අපිව රවට්ටන්න අපිව මුලා කරන්න ඈ මේ ගමම් මගේ යන පිරිස දිහා බැලුවහම අනේ ඒගොල්ලෝ සතුටක් විඳිනවා කියනවනේ මේ අපිත් එක්ක හිටිය යාළුවෝනේ ඒගොල්ලෝ නිකන් බොරුවට කියනවනේ මේනේ ඈ ඒ වගේ හිතට කියා දීලා හිත හදාගන්න ඕන ශ්‍රද්ධාව ඈ ධර්මයේ සාධනාංශය කියලා ධර්මයේ කියලා ශ්‍රද්ධාව හදාගන්න ඕන සැකේ හදා ගන්න නම් මොනව හරි සැකේ හදා ගන්නත් කරුම් දැන් එකතු කරන්න පුළුවන්. ඒ මායාවගේ වැඩ. සදාව හදා ගන්නත් කරුම් එකතු කර ගන්න පුළුවන්. තමන් කැමති දේ හදා ගන්න. මේ ආර්ය මාර්ගයේ සම්මා දිට්ඨිය දකින්න කෙනෙක් නැහැ. ඒක තමයි සම්මා දිට්ඨිය. සම්මා සංකප්පේ හිතන කෙනෙක් නැහැ. ඒක තමයි සම්මා සංකප්පය. සම්මා වාචාව කතා කරන කෙනෙක් නැහැ. වචනවලට වැටෙන්නේ නැහැ. වචී සංඛාරවල නැහැ. ඒ නිසා තමයි සම්මා වාචාව. මේක උත්සාහ කරන කෙනෙක් නැහැ. ඒක තමයි සම්මා වායාම. දරාගෙන පවත්තන කෙනෙක් නැහැ. ඒක තමයි සම්මා වායාම. තේරෙනවද ඒක හොඳට? ආ. ඒ තුල තියෙන හයිය, පුදුම හයියක්, විශ්වීය හයියක්. අර පුජ්‍යලයාගේ අර නපුටු පුජ්‍යලයාගේ හයිය නෙමෙයි. ඈ? විශ්වයම එකතු කරගත්ත හයියක් තියෙන්නේ. සම්මා වායාම. ඒ දිවි පැවැත්මේ පුජ්‍යල දිවි පැවැත්මක් නෑ. සමාධි වේ තියෙන විතර ඒ සමාධියේ විඳින සමාධියක් නෙමෙයි හඳුනගන්න සමාධියක් නෙමෙයි. ඇති කරගන්න සමාධියක් නෙමෙයි. පවත්වන සමාධියක් නෙමෙයි. රඳව ගන්න සමාධියක් නෙමෙයි. කැඩෙන සමාධියක්, බිඳෙන සමාධියක් නෙමෙයි. සංඥාව දුරු කිරීම හේතුවෙන් හටගත් සමාධිය. මේ සිහිය කියන්නේ අරමුණු කරා පමුණවන සිහියක් නෙමෙයි. දැන් අපි අරමුණු කරා පමුණවන සිහිය ඉගෙනගෙන තියෙන්නේ. අරමුණු කරා පමුණවන සිහියක් නෙමෙයි. ශූන්‍යතාවය හොයන්න බෑනේ. ශූන්‍යතාවය දකින්න බෑ. දකින්නවා නම් එතන ශූන්‍ය නෙමෙයි. දකින්නවා නම් ශූන්‍ය නෑනේ. හම්බලෝ ඒක මොකක්ද? දකින්නවා නම් ශූන්‍ය නෙමෙයි. දැන් අපි මේ 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 මේක දැන් මේ මේ ධර්මයේ ඔළුවට අරගෙන ක්‍රියාත්මක කරන්න බෑ. දැන් ටික ප්‍රායෝගික වුණාට පස්සේ සරලව අපි තුල ඇති කරවන විකාශනයක් බවට පත් වෙනවා එච්චරයි. එහෙම නැතුව මේ ඔළුවට අරගන්න ගියොත් එහෙම ඔළුවෙන් හදනවා. ඒකත් නෙමෙයි, මේකත් නෙමෙයි, අරකත් නෙමෙයි, මේකත් නෙමෙයි, මේකත් නෙමෙයි කී කියා ඉඳලා කාලය ඉවරයි. ඒකත් නෙමෙයි, මේකත් නෙමෙයි, ඒකත් නෙමෙයි නම් මොකක්වත් ඕනේ නැහනේ. කතාව කර. ඊළඟට සන්තෝෂයෙන් ඉන්නවා. මේ මූණ ගල් කරගෙන එකක් නෙමෙයි, මේකක් නෙමෙයි, මේකක් නෙමෙයි. ඒක යන්නේ නැහැ. ඉතින් මේක ගන්න, මේ කන්සන්ට්‍රේෂන් එක ගන්න ලේසි නෑ. මේ එකඟ බව ගන්න ලේසි නෑ. මහ පුදුම ඥාන දර්ශනයක්. සම්මා දිට්ඨිය. ඉතින් මේක ධර්මයේ අහමින් 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 ධර්මයේ සාකච්ඡා කරගෙනමින් ගනමින් ගනමින් ඒක හරිය ප්‍රබුද්ධ සීමාවකට යනවා. දැන් රහතන් වහන්සේලා පවා බණ කියන සරියුත් මොගලන් ආනන්ද නන්ද රාහුල ආදී මේ මහරහත රහකාශ මහරහතන් වහන්සේලා පවා බුදුහාමුදුරෝ ඒ බණ කියන්නේ බණ අහනවා. ඇයි හේතුව? අලුත් ධර්ම කරුණ අලුත් අලුත් දේ පිබිදිනවා. නමුත් ඒ ආශ කරන චේන්ජ් එක තමයි තොර සිද්ධ වෙලා තියෙන්නේ. නිර්වාණ රසය ඉඳලා තියෙනවා. මොකද්ද මේ නිර්වාණ රසය කියන්නේ? බැඳීම් නැති රහ. ඔච්චරයි නිර්වාණ රසය කියන්නේ. ඔබ ඉතින් නැහැ කියන්න පුළුවන් කාට හරි. නමුත් වචනේ අර්ථයෙන් මේ එච්චරද. නිර්වාණ රසය කියන්නේ බැඳීම් නැති කමේ රහ. හිත ඇලෙන්නේ ගැටෙන්නේ නැති, සංඥා ඔස්සේ බැඳෙන්නේ නැති ගතියේ රහ. සංඥා උපාදානයවත් ඉන්නේ නැහැ. ඒ කියන්නේ නිවනවත් නිවනටවත් නිවන අවබෝධ කරගත්තාම බැඳෙන්නේ නැහැ. නිවනටවත් නිවන අවබෝධ කරගත්තාම බැඳෙන්නේ නැහැ. වචන ඔක්කොම බොරුයි කියලා තේරුම් ගන්න. නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නයි කිසි දෙයක් හිර කරගන්නේ නැහැ. හිතන දේ කියන. සින්දුවක් කියන්න හිතන සින්දුවක් කියවා. සින්දුවක් අහන්න හිතන සින්දුවක් ඇහුවා. පාර දිගේ දුවන්න හිතන දිව්වා. පොඩි උන් වගේ තමයි. කන්න හිතනොත් එම් හිතේ දඩ කරගෙන මගේ තෘෂ්ණාව වැඩි දෙයක් නැහැ. ඔබ නොකා ඉන්න ඕන කියලා ඉතින් අනේ යට කන්න හන හිතනොත් එම් කඩෙන් එනල්ලා හරි උයාගෙන හරි ඒක හොඳට කෑවා. වෘත සමාදානවල ඉන්න මිනිස්සුන්ට තමයි ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ. ධර්ම අවබෝධය කරගත්ත කෙනාට ප්‍රශ්නේ නැහැ. කෙලීම දැනෙන දේ කිව්වා. හරි නැත්නම් හරි නැහැ කැමති නම් කැමති තරහ නම් තරහයි මම කැමති නම් කැමති නැහැ මේමයි නම් මේමයි එවනම් මේමයි එච්චරයි. ඉර කරගෙන නැහැ. රස නම් රසයි නැත්නම් නැහැ. තරහ වෙයි කියලා හිතා ගන්න එපා. එතකොට පීඩනය නැහැ. නේද බුදුදා? කැම රහ නම් රහයි නැත්නම් නැහැ කිව්වා නේද? බඩකින් නම් බඩකිනේ නැත්නම් නැහැ. පොඩි ළමයි තමයි. අම්මගේ ඉත නරක් වෙයි කියලා කියන්නේ අයියෝ අම්මා කිසි රාන්න අයියා මේ කතා නෑ. අපි කඩෙන් ගෙනල්ලා කමු කියලා. ඒ සාහර අම්මලා ඉත මූට කොච්චර හොඳ රජ වෙන්න තරන්නේ. ඒ වගේ වෙනවා. හරිෂෝ දැන් දැන් මේ මම කරන වැඩ ටික සම්පූර්ණ මේ විරෝධ වැරෙන කරන්නේ මේ බණ කියද්දි hina වෙන්න හොඳ නෑ. ඉත මම්මක් කරන්නේ hina යන්නේ කරන්නේ. සම්පූර්ණ ඒ අර මේ සම්ප්‍රදායෙ ගොඩක් උල්ලංඝනය වෙනවා ස්වභාවික උදාහරණ. කරන්න දෙයක් නැහැ. සීලබ්බත උපාදානයක් නැති නිසා සීලබ්බත පරාමාසවල ඉන්න කට්ටිය ධර්මික කතා බණ අහන්නේ. නේද? ඊළඟට අහන ධර්මාසනේ කොක්කඬදා හිනාසීම සුදුසුද? ඒක කියන්නේ සුදුසු නෑ කියලා. ඒකනේ ලංකාවේ සාමාන්‍යයන් කියලා නේද? බුම්මගෙන බල කියන්නේ. බුම්මගෙන බල කියන්නේ. ඇයි දෙයියනේ මිනිස්සුන්ට සතුටෙන් ඉන්නේ කියන්නේ? ස්වභාවිකව ඉන්නේ. ඇයි මේ නැති කරේ? කවුද කොහෙන්ද මොන සම්ප්‍රදායෙන්ද? ඕක ගැන අපි මුකුත් කියන්න යන්නේ නැහැ. ඕක ගැන කියන හැමදෙරුවෝ ඉන්නෝ. ඕක ගැන කියන්නේ කිහිලා නෝගොත් කටට වදාගෙන තියෙනවා. ඒක යන නොකියම අපේ වැඩේ කරගෙන ගියාම ඉවරයි. වැඩන්නේ ඉන්න ඕන කට්ටිය දුපුවායි තියෙන ඊරබ්බත උපාදානයන් වල ඉඳලා මානසික පීඩන වල ඉඳලා මැරෙලා ගිහිල්ලා ද්වේෂයෙන් තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ආසාවල් හිර කරගෙන ඉඳලා හවු අසරණ වෙනවා. සමහරලාට අර සීලබ්බත උපාදානයේ මුළු ජීවිත කාලෙම මේ මාළු කෑල්ලක් කන්න ආස කට්ටිය මාළු කෑල්ලන් නොකා ඉන්න කට්ටිය ඉන්න ජීවිතේ. ඉඳලා අවසානයේ වයසට ගියාම ඔන්න ඉල්ලනවා ඔක්කොම කන්න. බලනකොට මෙච්චර කාලයක් හිර කරගෙන ඉඳලා තියෙන සීලබ්බත උපාදානයේ නිර්මාංශය. කන්න ඕන නම් කාල නොකන්න ඕන නොකා ඉන්න. ඇලර්ජි නම් නොකා ඉන්න. එච්චරයි. තවන්න පව් කියලා හිතෙනවා නම් තමයි සංවේදීගෙන ඉන්න නොකා ඉන්න. කොහොමද ධර්මයක් අවබෝධ කරගත්ත කෙනෙක් බඩජාරිකමක් හටගන්නේ නැහනේ? ඕනම දෙයක් කෙනෙක් ආසත්ත භාවයක් නැහනේ. ස්වභාවික තත්ත්වයක් තියෙන්නේ. ඒ තියෙන දෙයක් ඔය බඩ පොඩ්ඩක් තිරෙන්න කනවා කියන එක විතරයි තියෙන්නේ. ඒ නිසා යාතුළු කොහොමද බඩජාරිකමක් හටගන්නේ? ස්වභාවය තුළින් හටගන්නා වූ ධර්මයේ හරිම සාධාරණ තැනකින් ඒක ක්‍රියාත්මක වෙනවා. ස්වභාවික විනයක් තියෙනවා යාළ. චේතනාව තුළ පිහිටි ස්වභාවික විනයක් හටගන්නේ. ස්වභාවික විනය තුළ තමන්ට අනුන්ට පීඩාවක් නැහැ. ඒ නිසා යහපත්. ඊගේ ක්‍රියාත්මක දෙක කොහොමද? දැන් හරිනේ වෙලාව හරිනේ. හා හරි. එහෙනම් අපි 3 3 ගොඩක් කියන්නේ නෝනා හරි. හොඳයි දෙන්නත් සාදු. මේ ගන්ටාරේ පූජා කරේ මෙන්න මේ ඉන්න බිම් පුතාය මෙන්න මෙයා ඒ හරි ලස්සනයි. මේක බුදුහාමුදුරන් රූපක් තියෙන ඇතුලේ බෞද්ධ සංකේතයක්. ඕකේ අවස් යමිත කවුද තා මොනෝද තියෙන්නේ අපේ වෙනතුන්ට ප්‍රයෝජන ගන්න බොහොම ඉක්මනේ ආවනම් කවුද නිවන් දකීද දන්නේ නැහැ. ඉතින් ඉබ්බෝ සරත් හිමි යන්ට වනේ දිරිමි අය කරන්නේ අපි ශාසනයට සේවය කරනවා කියලා. අපි හාමුදුරුවන්ට සේවය කරනවා කියලා එක මන්නම් කියන්නේ. ඔබට මට සේවය කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. මම මට සේවය කරගෙන ඉවරයි. ඔබට ඉතුරු කළා නැහැ මට උදව් කරන්න කිසි කෙනෙකුට. උදව් කරන්න බෑ ඔබට. ඔබට තියෙන්නේ ඔබටම උදව් කරගන්න. කවුරුත් හිතන්න එපා හාමුදුරන්ට පිටිකරක් දීලා පූජාවක් කරලා අපි හාමුදුරන්ට උදව් කරයි කියලා හිතන්න එපා. සම්බන්ධව හිතන්න එපා. බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් තියලා ලොකු පිළිමයක් හදලා හරි බුදුහාමුදුරන්ට උදව් කරයි කියලා හිතන්න එපා. මොකද හේතුව එක එක වචනේ බුදුහාමුදුරු දේශනා කරා යෝ ධම්මං පස්සති. ඔබට බුදුහාමුදුරු දකින්න ඕන නම් ඔබ ධර්මයේ දකින්න. ධර්මයේ දකින්න නැතුව බුදුන් දකින්න බෑ. එක ළමෙක් තරුණ ළමෙක් ප්‍රකාශ කරා ලංකාවේ සයින්නාස අපි පොඩි කාලේ ඉඳලම පුදුම විදියට දවසට දෙවතාවක් එහෙම නැත්නම් සමහර දවස් වලට දවල්ට බුද්ධ පූජාවත් එක්කම දවසට තුන් වතාවක් විතර බුදුන් වඳින්න අපි පුරුදු වෙලා හිටියා. බුද්ධ පූජා තියන්න පුරුදු වෙලා හිටියා. ගිලම්පස පූජා තියන්න පුරුදු වෙලා හිටියා. ධර්මයේ දැක්කට පස්සේ මම ඇත්ත කියනවා, අනේ හාමුදුරනේ මෙච්චර කාලයක් අපි බුදුහාමුදුරන්ට නෙමෙයිනේ වැඳලා තියෙන්නේ. මම ඒක කාටද? පිළිවෙතල වැඳලා තියෙන්නේ. ධර්මයේ තේරුම් ගත්තට පස්සේ තමයි බුදුහාමුදුරන්ට වඳින්නේ කිව්වා. දැන් තමයි බුදුහාමුදුරන්ට වඳින්නේ. මෙච්චර කාලයක් මං ගිලම්පස තියලා තියෙන පිළිමිට. ඒ නිසා ධර්මයේ නොදන්න හැම කෙනෙක්ම වඳින්නේ පිළිමිට. හොඳට මතක තියාගන්න. ධර්මයේ දැක්කට පස්සේ තමයි පිළිමේ තුලින් බුදුහාමුදුරු දකින්නේ. දැන් අපි පිළිමේ මුල් කරගෙන වැන්දට පිළිමෙට නෙමෙයි වඳින්නේ. පිළිමෙට තමයි පිළිමේ තුල බුදුන් දකින්න පුළුවන් තමා තුළ බුදුන් හිටියොත් විතරයි. ඒකනේ වෙන ආගමිකයෙකුට මේ පිළිමේ ඉස්සරහා බුදුන් දකින්න බැරි. පොඩි සංකේතයක් වත්. ලයිරච් කරන සමහර වෙලාවට බුදු පිළිමේට ඒකයි. අපි ළඟ ධර්මයේ තියෙන තරමට තමයි අපි බුදුන් දකින්නේ. ඊට පස්සේ තමයි පිළිම වහන්සේ ලස්සන වෙන්නේ. අනේ මේ වගේ කෙනෙක් නේද මේක සොයාගත්තේ මේ මහා පෘථුවේ මේ මහා සක්වලම අමරණීය මිනිස්යා නේද ශ්‍රේෂ්ඨතම මිනිස්යා නේද කියලා සතුටක් දැනෙනවා. මේක අතිශය දුර්ලභ වූ අවස්ථාවක්. නිරන්තරයෙන්ම අර බුදුරජාණන් වහන්සේ දුර්ලභෝ 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 කියලා මතක් කරන දේවල් අපේට තේරෙන විදිහට අපි හිතන්න මේ දුර්ලභ වූ අවස්ථාවයි. මේ අවස්ථාව මග අරින්න බෑමයි. මේ මහා පෘථුවිය අවුරුදු මිලියන ගණන් තිබුණා. බුදු කෙනෙක්ගේ උපත මේ කීයද? පොඩි කාලයක්. අවුරුදු 2600යි. මිලියන ගානට 2600ක් මොකද්ද? කුඩි ගාන. මේක තව කොච්චර අවුරුදු කීයක් පවතිනද නැද්ද දන්නේ නැහැ. මේ මේ පෘථුවේ මේ තියෙන මිත්‍යා දෘෂ්ටික බලවේග වල තියෙන බලහත්කාරකම නිසා ආගමික බලහත්කාරකම. ඊතරොද සමහර ආගම් වල මිනිස්සු ඉන්නේ සිය සදහැ සිටින් කියලා. නෑ, ඔවුන් ආගමික බලහත්කාරයට යටත් වෙලා. ආගමික ත්‍රස්තවාදයට යටත් වෙලා ඉන්නේ. දැහැමි සමාජයක් උදෙසා ඒ ආගමික ත්‍රස්තවාදයේ ලෝකයෙන් තුරන් විය යුතුයි. මේ රටේ සුදු මහත්තුරුත් එක්ක අපිට මේ ටිකක් හොඳින් ගනුදෙනු කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ. මේ මිනිස්සුන්ට වැඩි ආගමික උම්මාද නැහැ. ටික දෙනෙකුට පොඩ්ඩක් ඇති ඈ නැති තරම් ආගමික උම්මාද. ඒක බුදුදහමත් තේරුම් ගන්න සුදු ස්වාමීන් වහන්සේලා භාවනා කරන අය පොඩ්ඩක් අපි කෙරෙහි පොඩි දර්ශනයකින් දකින්නේ අපි මෙඩිටේෂන් නේද? මෙඩිටේෂන් මාක්. ඒක නිසා මේ සිවුර කෙරෙහි ටිකක් එච්චර පොඩක් දෙන ගෞරවයෙන් බලන්න. ඒකයි දන්නු දලයි ලාමා වහන්සේ හරහා මේ යාළු ගෝලෙක් කියලා අපිටත් පොඩි සැකිල්ලක් තියෙන. ඇත්ත ඉතින් අපි ඒ සස් තත්ත්වයන් සස් ගුණයන් අපි පෙන්වන්න ඕන. ලොකු කන් නෙමෙයි මහත්මා ගතිවලින් සස් තත්ත්වයන් පෙන්වන්න ඕන. දැන් එතකොට මේ මෙඩිටේෂන් ක්ලාසස් එන පන්ති එන කට්ටිය තමන්ගේ මහත්යයට තමන්ගේ දරුවන්ට සෑහෙන ඉහළ තත්ත්ව ඉතින් පෙන්වන්න වෙනවා. දූරදර්ශී බව, ගිවසලිවන්ත බව, තීක්ෂණ බව. වැඩිය නෙමෙයි පාරද පැත්ත බලලා පාර පනින. හරි ලයිට් එක බත් වුණාම පාර පනින එක හරි හොඳට පෙන්වන්න මොනව තව දැනගත යුතු දේවල්? සරල නෙමෙයි ඉහළ ප්‍රශ්න අහන්න. අයමට තියෙනවා තියෙනවද මොනවද ඔබ තුමේ දකට ආවද ඔව් වට පිට බලන්න එයාට මේ කොහොමද මොනව හරි කතා කරන්න ඕන මොකද උත්තරේ මට ඕවා තේරෙන්නේ නැහැ හඳුරුවට එහෙම නැත්නම් තේරෙනවා නේද තේරුම්
ගන්න උත්සාහ
කරා තේරුම් ගන්න උත්සාහ කරා
ඉත පිසිදු කරගෙන තමයි
උත්සාහ ගන්න ඒ උත්සාහ කරන්නේ කවුද කියලා බලන්න. පිරිසිදු වෙන්න ඕනේ එතන. හදවතේ ගැස්ම වැඩි වුණාද?
මෙයාට කවුද
කියන්නේ? ආව. නොනවත්වාම හොයන්න. හැබැයි ආයි උත්සාහයට පැටලිලා හොයන්න එපා. උත්සාහ කරන්නේ කවුද? දැන් ටිකක් තේරෙනවානේ කවුද උත්සාහ කරන්නේ මම හා උත්සාහ කරන්නේ මම එතකොට අපි මම පිරිසුදු කරන්න යන්නේ මම පිරිසුදු කරනකොට තමන් තුළ දන්නේ නැතුව සිද්ධ වෙන දෙයක් තමයි මම පිරිසුදු වෙනවා. මම සිල්වත් වෙන්න යනකොට මම දුසිල් වෙනවා. මම දැහැමි වෙන්න යනකොට මම අදැහැමි වෙනවා. මම උත්සාහ කරන්න යනකොට උත්සාහය නිවැරදි උත්සාහය කියන එකෙන් බැහැරව ආවේගශීලී උත්සාහයක් හටගන්නවා. දැන් මේකත් ඇහැරලා අනිත් තව ක්‍රියාවකට බැස ගන්න ක්‍රමේ තමයි අපි හුරු වෙලා තියෙන්නේ. නමුත් මේකෙදී එහෙම එකක් නැහැ. මේක ඇහැරලා තව එකකට බැස ගන්න උවමනාවක් නැහැ. කිසිවක නොඇලී ඉන්න ඕනේ කියලා දෙයක්වත් නැහැ. අහසේ වලාකුලක් ස්වභාවයක් තුළ පාවී යනවා. වලාකුලක් එයාට නිම්වලල්ලක් හදාගෙන නැහැ. වලාකුලට ඕනම තත්යකට පරිවර්තනය වෙන්න පුළුවන්. සියුම් වලාකුලක් ඝන වලාකුලක් වෙනවා. ඝන වලාකුලක් වැහිබිඳු ධාරාවක් වෙනවා. වැහිබිඳු ධාරාවක් ජල ධාරාවක් වෙනවා. ජල ධාරාවක් මහා ගංගාවක් වෙනවා මහා ගංගාවක් මහා සාගරයක් වෙනවා මහා සාගරය ආයි ජල වාෂ්ප බවට පත් වෙනවා ජල වාෂ්ප නැවත කුඩා වලාකුළු වෙනවා කොහෙවත් නාමිකව තිබුණේ නැහැ නාමිකව වෙන්න ඕන ස්ථීරව කියලා තිබුණේ නැහැ. ඒ ස්වභාව ධර්මයට චක්‍රයකට ගලා යෑමේ අවකාශය මේ විඥාන මමත්වයෙන් උපාදානය නොකරන නිසා වලාකුලක් චක්‍රානුකූලව ක්‍රියාත්මක වෙනවා සත්පුද්ගල ස්වභාවයෙන් තොරව. අපේ මේ අසහනය බර සත්පුද්ගල ස්වභාවය. තේරුණානේ? සත්පුද්ගල ස්වභාවය. බර සත්පුද්ගල ස්වභාවය. ගැටලු සත්පුද්ගල ස්වභාවය. පීඩනය සත්පුද්ගල ස්වභාවය. අත්හරින්න, නිදහස් කරන්න, සැහැල්ලු කරන්න, මෘදුවන්න, නොඇලෙන්න, එලෙසම නොගැටෙන්න. එලෙසම ඇලීම් ගැටීම් රැඳීම් සිටීම් කියන දේ නැති කරන්න. කිසිවක් නොපතන්න, කිසි තැනක නොපිහිටන්න. විඥානේ නොරැඳෙන්න. දැනුනේ? නොරැඳෙන්න. ස්වභාවය ඇති දේ ඇති සැටියට, නැති දේ නැති සැටියට පෙන්වාවි. ඒත් එය මම කර ගැනීමට අවශ්‍ය නැහැ. ගහ පේනෝ, ගහ මගේද අනුන්ගේද කියලා ගණන් හදන්න එපා. ශරීරයේ තියෙනෝ මේක මගේද අනුන්ගේද කියලා ගණන් හදන්න යන්න එපා. යමක් තියෙනවා වැලියු එකක් හදන්න යන්න එපා. සිතුවිල්ලක් තියෙනවා, හැඟීමක් තියෙනවා, ඒකට ගගයක් දෙන්න යන්න එපා. වැලියු එකක් දෙන්න එපා. වැලියු එකක් දුන්නොත් තමයි මගේ අදහස තමයි ලොකු, මගේ අදහස තමයි ක්‍රියාත්මක වෙන්න ඕන. වැලියු එක වැඩි මගේ අදහස. එතකොට හරි දේ තෝරගන්න බැරුව මතවාදී ගස්ටන් ලෝකේ හටගන්නේ ඒකයි. නිදහස් වෙන්න. හුස්ම විතරක් ඉතිරි වෙද්දී අන් සියල්ලක් මාත්තරේ. හුස්ම කොහොමත් අල්ලගෙන නෙමෙයි අපි ජීවිත කාලේ ගන්න. ඒක නිසා එකත් හරින අවශ්‍යතාවයක් වෙන්නේ ඒකයි. මොකද අපි හුස්ම අල්ලගෙන ගත්තා නම් නිින්දේදී නතර වෙනවනේ ඔබ. නින්දෙදිත් අපි හොස්ම ගන්න ගොරවන්නේ. ඒක කාය ධර්මයක් ස්වභාවයක් අරගෙන පවත්වාගෙන යනවා. අපේ දැනවරුන්ට තියෙනවා තව පුංචි පුංචි දේවල් තියෙනවා. දැන් සාන්තයි ප්‍රණීතයි. අනේ සාදනේ මේ කරන්නේ. මේ ඔස්ට්‍රේලියාවේ ඉඳගෙන තියෙන මුකුත් ලොකු දේවල් තීද්දි නිකන් ඔළුවේ අරව මේ ඔක්කොම ප්‍රශ්න දාගෙන. මේ ප්‍රශ්න තියෙන්නේ බාහිරේ නෙමෙයි, මේ මනසේ කියලා පස්සේ තමයි තේරෙන්නේ. සාන්තයි ප්‍රණීතයි. සාන්තයි ප්‍රණීතයි. පුතා සිංදු කියනව නේද ගිටාර් ගහන? සිංදුවක් ප්ලේ කරන්න පුළුවන්ද ගිටාර් එකේ? අරන් ඒ. ඕකේ. අපි සිංදුවක් අහන්න යන්නේ. මට හිතුණ গিitar එක දැක්කාම යාට කියලා ප්ලේ කරන්න ඕනේ. අහම් මේක සිල්වා. මම ලස්සට ප්ලේ කරා. මොකද මේ රැඩිකල් ගතිය ඈ?
විශාලිය
මොකද සින්දු කියන්න පුළුවන්. නෑ නෑ ඒ ඕන ලොකු ළමයි සින්දු කියන්න පොඩි එකෙක් නිසා දෙන්නේ අවකාශ ලොකු අය සින්දු කියන හැටි මම දන්නවා. මන්දාමාන්නේ ගහලා දිනන්නේ ඊට වැඩි යන්න බෑනේ කාටවත්. ආ ඉnde ඉnde ගන්න රයිට් හරි හරි පුතා අපේ මේ පුතාගේ නම මොකක්ද කිව්වා?
සඳ.
හා? සඳ. ඔව් කියන්න ඔයගේ නම කියලා මොකද ඇප්ලයි කරන්න යන්නේ? මොකද ඉන්ස්ට්‍රුමන්ට් මොකක්ද ඒකට කියන්නේ? গিitar මේ ඒක මොකක්ද කියලා. ඒක පැහැදිලි කරලා මේ කරන් බලන්න. රයිට්. නෙක්ස්ට් සිංගල සින්දුවක් දන්නවද? හරි. ඉංග්‍රීසි එකක් නෙක්ස්ට් ඊළඟයි. තමකක් කරකක් තියෙනවද? නැහැ. නැත ප්ලේ කර. තාස් එකක්. ඈ? චූටිංග පොඩි එකක් දාන්න එක. ආ ඔකම තාස් හරිය ප්ලේ කර. පුඩියක් ගන්න සාදු රාජයක් දෙන්න. Thank you eh? Thank you very much. Long studio. ඒක හරි සමාසියක් නේද? එයාගේ මේ සරය හැදේට මේ නාන් හරි meditation part එකක් වගේ. Relaxation music වගේ නේ. යවසන්න ප්ලේ කරා බොහොම හොඳයි සාදු සාදු හරි බුදුහාමුදුරුවෝ තීනානාද අහලා තියෙනවා කියලා නේද අහලා කිව්වලු ගායනය ඉක්මවා නොගිය සංගීතයක් සංගීතයේ ඉක්මවා නොගිය ගායනය ගායනය හා සංගීතයේ ඉක්මවා නොගිය අර්ථය තියෙනවා කියලා අගය කළාලු දැන් ඕක අපේ සින්දුවල ගොඩක් දකින්න අමාරුනේ එක සින්දුව ඇහෙන්නේ සංගීත විතරයි එක සින්දුව විතරයි සංගීතේ නෑ එක සින්දුව කුත් තියෙන සංගීතයේ තියෙන මොකක් අර්ථයක් නෑ නේ සියල්ලක් නෑ ඒ වගේ අර ඒ සියල්ල එකට සංයෝගයක් තියෙනද බුදුරජාණන් වහන්සේ මේ කළා හරි ඊළඟට මොකද ප්‍රශ්නේ සංගීත ගැන කතා කරලා ඇති.
මම දැන් YouTube එකේ ස්වාමීන් වහන්සේගේ බණ අහනකොට සංජේ මෑන්ව විශ්වෙන් වල ඒ මෑන්ව පැහැදිලි කරා සයිලන්ට් මෙඩිටේෂන් කියලා. ඒක ගැන විස්තර කරන්න.
අපි සයිලන්ට් මෙඩිටේෂන් එකක් කරමු. ලැස් වෙනු කරමු. අද පැහැදිලි කරා නැතුව දැන්. මුලින්ම සැහැල්ලු වන්න හැම විටම තමාගේ හිතේ හටගන්න සැහැල්ලුවට කැමති කෙනෙක් වෙන්න ඕන. නැත්නම් නිහඬ බවට, සයිලන්ස් බවට කැමති කෙනෙක් වෙන්න ඕන. හැබැයි ඒ නිහඬ බව කෙරෙහි ආසත්ත බවක් හෝ ඇලීමක් හෝ තියාගන්න එපා. එහෙම වුණොත් තමන්ට අවශ්‍ය කරන සයිලන් එක නැති වෙනවා. එක දිහා බලන්න යන්න එපා. ඔළුව නිදහස් කරගන්න බලන්න හැම විටම ඔළුව හිර කරගන්න එපා. තමන්ගේ සිතත් සිතුවිලිත් නිදහස් කරගන්න බලන්න. කිසිවක් කෙරෙහි හඹා නොයන්න. යම් නාදයක් ඇසි ඒ නාදේ හෙමින් මේ විශ්වයේ තුනී වී යන්නක් මෙන් ඔබේ හිතේ බර සැහැල් වෙන්නට ඉඩ හරින්න. උදාහරණයක් වශයෙන් ඔබට මේ පසුබිමෙන් ඇසෙන නාදය මේ විශ්වයේ තුනී වෙන ආකාරය දකින්න. ඒ මෙන්ම ඔබේ සිතෙහි හටගන්නා වූ හඬ නාදය විශ්වයේ තුනී වී යන්නට ඉඩ හරින්න. සෑම සිතුවිල්ලකම බර, සෑම අරමුණකම බර මේ නාදයක් තුනී වී විශ්වයට එකතු වන්නාසේ එකතු වන්නට ඉඩ හරින්න. පිටතින් ඔබ ඇස් දෙක වසාගත්තාක් මෙන්ම අභ්‍යන්තරයෙන්ම ඇස් දෙක වසා ගන්න. අභ්‍යන්තරයේ සිතේ නොයෙකුත් දේවල් දිහා බලන ස්වභාවය, අභ්‍යන්තර දේවල් වලට අහුම්කම් දෙන ස්වභාවය, අභ්‍යන්තර දේවල් වල තියෙන බලන ස්වභාවය, ආධ්‍යාත්මික දේවල් විඳින ස්වභාවයට ලක්වන ඒ මානසික ස්වභාවය සියල්ලක්ම වසා ගන්න, පියා ගන්න, බලන්ට ඕන, අහන්ට ඕන, ආග්‍රහණය කරන්න ඕන, රස විඳින්න ඕන, ස්පර්ශ ලබන්න ඕන, හිතන්න ඕන කියන මේ සදායතනම පියා ගන්න. අන්න එවිටයි ඔබ සයිලන්ස් වෙන්නේ. නිහඬ භවයේ දිග පළල නොසයන්න. නිසල භව නොදරා සිටින්න. නිහඬ භව නොදරා සිටින්න. එය දරා ගැනීමට උත්සාහ නොකරන්න. එවිටයි නිහඬ භව මතුවන්නේ. කෙනෙකු හැටියට ක්‍රියාවකට ඉදිරිපත් නොවන්නට වග බලා ගන්න. පුජ්‍යලේකු හැටියට ඉදිරිපත් වීමට දන්නට එපා. එමනුත් ඔබේ සතෙන් ස්වභාවය නිහඬ බව විඳෙන්න පුළුවන්. තමන් මානසිකව හිරවෙන හැම පැත්තක්ම මුරුදු කරන්න, සැහැල්ලු කරන්න වගේ බලා ගන්න. තමන් මේ මොහොතේ සැහැල්ලු වෙන්නයි උත්සාහ කරන්නේ. එබැවින් මේ භාවනාව ක්‍රියාමාර්ගයවත් තදින් ගන්නට නැතිව මෘදුව තබා ගන්නට වග බලා ගන්න. තමන් නිසල නම් සංසුන් නම් අරමුණක් අපේක්ෂාවෙන් තොරව අරමුණක නොපිහිටා අනන්ත වූ නිහඬ බව හමුවේ. ස්වභාවිකව දැනෙන කය ඉරියව්වත් ආශ්වාස ප්‍රාශ්වාසයත් ආදී කොට ඇති ධර්ම සමග නිහඬ භවයේ අගය දකිමින්, නිසල භවයේ අගය දකිමින් හැම පැත්තක්ම සයිලන්ස් කරමින්, නිහඬ කරමින් සංඥාව නොගනිමින්, සංඥාව කියන්නේ ශූන්‍ය සංඥාව හෝ නොගනිමින් අරමුණක රැඳී අරමුණක් කරා නොයමින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හමුවේ. ඉන්ද්‍රකීලයක් එමත් නැත්නම් ගල් කණුවක් වාගේ දෘෂ්ටි වලින් පිළි නොගනිමින් අතහැරීම, නිදහස් වීම, ගොනු කර නොගැනීම මුල් කොට වාසය කරන්න. නිහඬ බව යනු බොහෝ ශබ්ද අතරේ තමා නිහඬව සිටීම මිස බොහෝ ශබ්ද නිහඬ කිරීම නොවේ. ඒක හොඳින් තේරුම් ගන්න. නිහඬ බව යනු සියලු ශබ්ද අතරේ ආධ්‍යාත්මික සියලු ශබ්ද එනවනේ. ඒ සියලු ශබ්ද අතරේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔස්සේ එන ශබ්දයි සියලු ශබ්ද අතරේ තමා නිහඬව සිටීම මිස තමා විසින් නිහඬ කරවීම නොවේ. සෑම විටම ඔබගේ ඝනත්වය, රළු බව අඩු කරන්න, සැහැල්ලු කරන්න වග බලා ගන්න. යම් පැත්තකින්ද ඔබට වේදනාව හටගන්නේ, ඒ පැත්ත සැහැල්ලු කරන්න. නිහඬ බව ඉන්ද්‍රියන් තුළින් සෙවිය නොහැකි. ඉන්ද්‍රියන් නිහඬ වූ විට දැනෙන දෙයක් බව තේරුම් ගන්න. නිහඬ බව සයිලන්ස් මෙඩිටේෂන් කියන්නේ ඉන්ද්‍රියන් වලින් සෙවිය හැකි දෙයක් නොවේ. ඉන්ද්‍රියන් නිහඬ වීමෙන්, නිශ්චල වීමෙන් දැනෙන දෙයක් පමණයි.